දැයි පෙරුවන් සරණයි හැම දිනාටම හැම දිනාමත්ම ඉතාමත්ම ගෞරවයෙන් අපි අද දවසේදී සතියේ සෙනසුරාදා දිනයන්හි පවත්නා සජීවි ධර්ම සාකච්ඡාවට පිළිගන්න ලැබෙනවා. සවනට සිසිලස දහම් ප්‍රචාර සේවා ඔස්සේ සෙනසුරාදා දිනයන්හි සවස ශ්‍රී ලංකා වේලාවෙන් සවස 3 මාර්ට් ආරම්භ වෙලා පැය දෙක පමණ කාලයක් පවත්වන සජීවි ධර්ම සාකච්ඡා මාලාවයි මේ. මේ වැඩසටහන පටන් ගත්තේ මේ සුමාන දෙකකට පෙර අපගේ ආරාධනය පිළිගන්න මේ වැඩසටහනට අපිට අනුග්‍රහ දක්වනවා. එහෙම නැත්නම් සම්බන්ධ වෙලා අපිට ධර්ම කියා දෙනවා ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ වෙන අපගේ කල්යාණ මිත්‍ර මහාචාර්ය රවි කොග්ගලගේ මැතිතුමා. ඉතින් එතුමා මේ අප සියලු දෙනා වෙනුවෙන්ම ඒ වගේම මේ පටිගත කරන ලබු දේශනාවන් පසුව ශ්‍රවණය කරන සියලු දෙනා වෙනුවෙන්ුත් මම ඉතාමත්ම ගෞරවයෙන් ඒ වගේම කල්යාණ මිත්‍රි වශයෙන් මේ කරන සේවයේ මහත්සේ යගේ කරමින් පිළිගන්න ලබ සිටිනවා මේ දම්ස්ලම් මණ්ඩපේට. ඉතින් මම ගෞරවයෙන් ප්‍රොෆෙසර් කොකලගේ උතුම් ආරාධනා කරනවා අද දවසේදී මේ සාකච්ඡාවට අපිට කිසියම් ආරම්භයක් ලබා දෙන්න. ඉන් අනතුරුව අපිට පුළුවන් සාකච්ඡා ආකාරයට වැඩසටහන ඉදිරියට පවත්වාගෙන යන්න. තිරුවන් සරණයි.
අපි දැනට මේ සති කීපයක් මේ සාකච්ඡාව පවත්වාගෙන ආවා. එතෙන්දී විශේෂයෙන් අපට ඕනුනේ සම්මා දිට්ඨියට අදාළව සාකච්ඡා කරන්න. සම්මා දිට්ඨිය කියනකොට මේ ලෝකෙන් එතෙර වෙන මාර්ගය කොහොමද තේරුම් ගන්න. ලෝකෙට අයිති සම්මා දිට්ඨියකුත් තියෙනවා, ලෝකෝත්තර සම්මා දිට්ඨියකුත් තියෙනවා. ඒකදී අපි ලෝකෙට අයිති සම්මාදිට්ඨිය තමයි මම හිතන්නේ හැම දෙනාම වගේ ඉන්නේ බුදුදහම අහලා තියන අය. එතනින් එහාට යන්න බුදුදහම තේරුම් ගත්තොත් තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇති කරගන්න පුළුවන් වෙන්නේ. එතන සාමාන්‍ය ලෝකෙට අයිති සම්මාදිට්ඨිය අපි දන්නවා කර්මඵල ගැන තේරුම් ගැනීමක් විශ්වාස කිරීමක්. ඉතින් ඒ කර්මඵල තියෙන්නේ යම්කිසි කෙනෙකුට, සත්වයෙකුට, එහෙම නැත්නම් මේ ලෝකේ ඉන්න කෙනෙකුට. එතෙන්දී අපි සත්වයක් පිළිගරන් ලෝකෙත් පිළිගරන් ඒ ලෝකේ යන සත්වයාට මොකද වෙන්නේ? ඉතින් පව් වලින් හොඳ දේවල් කළොත් හොඳ විපාක එනවා, නරක දේවල් වලින් නරක විපාක එනවා කියන ඒ ධර්මතාවය. ඒක ලෝකේ තියෙන ධර්මතාවයක්. හැබැයි ඒක මදි ලෝකෙන් එතර වෙන දර්ශනෙට එන්න බුදු කෙනෙක් පහළ වෙන්නේ ලෝකෙන් එතර වෙන දර්ශනෙ. ලෝකේ කිව්වහම මේ අපි ජීවත් වෙන ලෝකෙ විතර නෙමෙයි, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, සතර ආපාය ආදී උපදින්න පුළුවන් ඕනම තැනක්. ඒක අපි දන්නවා 31 ඵලයක් වර්ග කරලා තියෙනවා. කෙටියෙන් බෙදුව කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය කියලා. කාම භූමියට අයිති වෙන්නේ සතර ආපායේ මනුෂ්‍ය ලෝකේ, දිව්‍ය ලෝක ටික. ඊළඟට බ්‍රහ්ම ලෝක තමයි රූප අරූප විදිහට බෙදෙන්නේ. අපි රූපාවචර අරූපාවචර කියලා සඳහන් කරනවා. ඒකෙදි සාමාන්‍ය දැන් ඔය 31 ඵලයේ ගැන එහෙම නැත්නම් තුන් භූමිය ගැන ඒ කාලේ මිනිස්සු දැනගෙන හිටියා. ඒ කියන්නේ ඒ කාලේ අපි දන්නවා ඉන්දියාවේ බොහොම හොයන පිරිසක් හිටියා. ඒගොල්ලෝ දැනගෙන හිටිය දෙයක් නේ සතර ආපාය, මනුෂ්‍ය ලෝකේ, දිව්‍ය ලෝක 6යි, බ්‍රහ්ම ලෝක මෙහෙම තියෙනවා. මේ 31 ඵලයේ ගැන ඒගොල්ලෝ දැනගෙන හිටියා මේ බුදු කෙනෙක් පහළ වෙන්න කලින්. ඒකත් අපි තේරුම් ගන්න ඕන. සත බුදුරජාණන් වහන්සේ දහම දේශනා කළේ ඔන්නය වගේ කියන්නේ අවබෝධයක් තිබුණ, ඒ වගේම අහලා තිබුණ පිරිසකට. ඒ වගේම දැන් දහමක් දේශනා කරද්දී ඒ සාමාන්‍ය මිනිස්සු කතා කරන භාෂාවෙන් තමයි ඒගොල්ලන්ට කියා දෙන්නේ. ඉතින් භාෂාවේ තියෙන්නේ එදා භාවිතා කරපු වචනනේ. ඒ නිසා මේ තුන් භූමිය, 31 ඵලය, සතර ආපාය, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක ඒ කියන වචන වලින්ම තමයි මේවා මේ දේශනා කරේ. ඒ වගේම ඒ කාලේ තිබු දැනගෙන හිටියා නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මූලික පදාර්ථ වලින් තමයි මේ ලෝකේ හැදිලා තියෙන්නේ. ඕකේ තව ඒවා ඊටමතරව ආකාශ ධාතු ඒවා පිහිටලා තියෙන ආකාශ ධාතු කිස් බව ඒ වගේම විඥාන ධාතු කියන ඔය හය වෙන ඒ දාර්ශනික මේවා හොයන අය කතා වුණා. ඒ ටික මම මතක් කළේ මේක මේ බුදු කෙනෙක් පෙන්වලා දෙන එකක් නෙවෙයි. ඒ වෙනකොට ලෝකේ තිබුණ දේවල්. ඒ එහෙම තිබුණ සමාජයකට තමයි බුදුරජාණන් වහන්සේ ඒ අවබෝධය ලැබුවට පස්සේ ඒක කියා දුන්නේ. ඒ කියා දෙන්න වෙන්නේ මේ අපි සාමාන්‍යයෙන් භාවිත කරන වචන වලින්. ඒ තෙන්දී අපි තේරුම් ගන්න ඕන දැන් මූලිකව ওই වචන ටික ඇහෙනකොට අපි ওই වචන වලට තේරුම් ටිකක් දීලා තියෙනවානේ මේකෙන් කියන්නේ මේක මේකෙන් කියන්නේ මේක කියලා අදහස් කරගෙන ඉන්නන්නේ. අන්න ඒ තේරුමට තමයි අපිට කියන දේ තේරෙන්නේ. හැබැයි මේ බුදු කෙනෙක් පෙන්නලා දෙන්නේ බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා මේ ලෝකෝත්තර දර්ශනය සාමාන්‍ය ලෝකයාට මේ තීරණ ගෝචර වෙන දෙයක් නෙවෙයි. සාමාන්‍ය ලෝකයා හිතන විදිහට කිසුවක් මේක තේරුම් ගන්න බැහැ. ඒ වුණාට මේ ලෝකෝත්තර දර්ශනේ කියා දෙන්න වෙලා තියෙන්නේ ඒගොල්ලෝ භාවිත කරන වචන වලින්ම ඒ භාෂාවෙන්මයි. ඒකෙන්දී අපි මූලික අදහසක් ගන්නවා නම් අපිට මේ බණ අහනකොට තේරුමක් ආවට මේ අපි තේරුම් ගත්ත දෙයින් එහාට ගිය දෙයක් තමයි මෙතන අදහස් වෙන්නේ. ඒ අදහස් වෙන දේ තේරුම් ගන්න යනකොට තමයි මේ ලෝකෝත්තර දර්ශනය. ලෝකෝත්තර කියන්නේ ලෝකෙට අයිති නෑ ලෝකෙන් එතර වෙන දර්ශනය තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඒකේ තව මේ පැහැදිලිව දේශනා කරලා තියෙනවා ලෝකයාට ඇත්ත ලෝකෝත්තර දර්ශනයෙන් බොරු වෙනවා කියලා. ඒ කියන්නේ අපි දැනට ඇත්ත කියලා හිතන් ඉන්න තේක මේ අවබෝධ වෙනකොට ඒව වැරදි කියලා පේනවා. අනිත් එක තමයි මේකේ මූලික දේ අපි අහලා තියෙනවා මේ දැන් ඒ කාලේ ඒ විමුක්තිය හොයන අය උත්සාහ කළේ විශේෂයෙන් රාග ද්වේෂ දුරු කරන්න. ඒක අර දේවතාවෙක් බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා කියනවා මේ සත්වයා ඉසගිනිගත් කෙනෙක් ඇගිනි නිවන ලෙස උත්සාහ කරන්න ඕන රාග ද්වේෂ දුරු කරන්න කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා එහෙම නෙමෙයි දේවතාව ඒ වගේ උත්සාහයක් ගන්න ඕන සක්කාය දිට්ඨිය දුරු කරන්න කියලා. ඒකට ඒ රාග දේශ දුරු කරන එක නෙවෙයි මුල් තැනට දුන්නේ. සක්කාය දිට්ඨිය දුරු කරන එක. ඒකට කෙනෙක් ඒ සක්කාය දිට්ඨිය දුරු කළොත් තමයි ධර්මයෙන් ප්‍රයෝජනේ ගත්ත වෙන්නේ. ඒකම අපි දන්නවා මගඵල විස්තර කරනකොට සෝවාන් සකෝදාගාමි අනාගාමි රහත් විදිහට බලනකොට සෝවාන් වෙනකොට දුරු වෙන්නේ සක්කාය දිට්ඨිය. සංයෝජන තුනක් දුරු වෙනවා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලපත පරාමාස ඒ වුණාට ඇලීම් ගැටීම් කියන දෙක කාමරාග පටිග කියන දෙක ඉතුරු වෙනවා. ඒ කියන්නේ රාගදේශ දුරු වෙන්නේ නැහැ සෝවාන් වුණාට. මේ දෙක දුරු වෙන්නේ ඉතුරු මාර්ගඵල දෙකම. ඒ කියන්නේ සකෘදාගාමි අනාගාමි. අනාගාමි වුණ කෙනාගේ තමයි රාග ද්වේෂ සම්පූර්ණයෙන් දුරු වෙන්නේ. කාමරාග පිටක කියන සංයෝජන දෙක දුරු වෙන්නේ අනාගාමියෙකුට. එතනත් පැහැදිලි වෙනවා මේ රාග ද්වේෂ වලින් මනින්න බැහැ සෝවන් කියන එක. ඒ සක්කාය විත්‍ය කියන එක නම් හිතන්න බැ සෝවන්. මේක තව විදිහට කිව්වොත් මේ ආත්ම හැඟීම ජලයක් ඉන්නවා කියන මම කියන එක. මේක මම මතු කළේ දැන් අපි සාමාන්‍යයෙන් දේවල් තේරුම් ගන්නේ පුද්ගලයෙකුට සාපේක්ෂව. මට මේවා ලැබෙනවා. එහෙම නැත්නම් මම මේවා තේරුම් ගන්නවා. මට හම්බ වෙන ලෝකෙ මෙහෙමයි කියලා. හැබැයි මේ බුදුදහම ලෝකෝත්තර දර්ශනේ හරියට තේරුම් ගත්තනම් මම කියන හැඟීම තීතන්න බෑ. ඒක ඉක්මවා යනවා. මේ ධර්ම හොයනකොටත් ඔන්න මට මේක තේරුණා මම දන්නවා මේක මට පැහැදිලි වුණා මම හිතන විදිහට ගැළපුණා කියලා ඒ වැටහෙනවා නම් ඒක ලෝකෝත්තර දර්ශනයෙන්දි. මොකද එතන දහම දැනගත්තු මම ඉතුරු වෙලා තේරුම් ගත්ත මම ඉතුරු වෙලා. ලෝකෝත්තර දර්ශනය පටන් ගන්නෙම මේ මම කියන එක පිළිගන්න බැරි වෙනවා නේද? ඉක්මව යනවා. ඒකට පුද්ගලයෙක්ගෙන් තොර ධර්මතාවයක් කියන එක අවබෝධ වෙන්න ඕන. මේකත් මුල් කරගෙන මම අපි කතා කරපු ටිකට ආපහු එමු. දැන් අපි ආහාර ගැන කතා කළා. ආහාර ප්‍රත්‍යය. එතකොට දැන් අපිට ආහාර කියනකොට මතක් වෙන්නේ මම ඉන්නවා මට කන්න තියෙන දේවල් තමයි ආහාර. නැත්තම් වෙන කෙනෙක් ඉන්නවා සස්ත්‍රික් ඉන්නවා එයාට කන්න බොන්න තියෙන එක තමයි ආහාර කියලා. අන්න අපෙන්දි බලන්නේ සමාජයේ තියෙන අර්ථය. අපිට ආහාර කෑම කියනකොට කන්න කෙනෙකුත් ඉන්නවනะ කන්න දේකුත් තියෙනවනะ ඒ කන්න තියෙන දේට තමයි ආහාර කියන්නේ. ඒකයි බුදුහාමුදුරුව මේ වචනම යොදාගෙන ඒ ආහාරය ඉක්මවා යන ධර්මතාවයක්. එහෙම නැත්නම් ඒ ආහාරය කන පුද්ගලයා නොපිහිටන ධර්මතාවයක් පැහැදිලි කරලා දෙනවා. ඒකයි ලෝකෝත්තර දර්ශනය කියන්නේ. අපි දන්න ආහාරෙදි පුද්ගලයක් ඉන්නවා කන බොන දේ තියෙනවා. ඒ කියන්නේ මමත් ඉන්නවා ලෝකෙත් තියෙනවා. ඒකට තේරුම් ගන්න ඒ අපි ගන්නේ ලෝකෙට අයිතිය. ලෝකෝත්තර දර්ශනය නෙවෙයි. දැන් මේ ආහාර කියන වචනෙම අරගෙන බුදුහාමුදුරුවෝ මේ ලෝකෝත්තර දර්ශනයට එන හැටි පෙන්වලා දෙනවා. මේක පෙන්නවා සම්මාදිට්ඨි සූත්‍රයේ මේ ආහාරය පිළිසිඳ දැක්කොත් සම්මාදිට්ඨිය ඇති කරගන්න පුළුවන්. සම්මාදිට්ඨිය ඇති වෙනකොට අර පුද්ගල සංකල්පය සක්කාය දිට්ඨිය දුරු වෙනවා. දුරු කරන මාර්ගයේ තේරුම් ගන්නවා. එතකොට අන්නේ එතෙන්ට ආවද අපි මේ ආහාරය තේරුම් ගන්නකොට. ඒකද කියන්නේ ආහාරය මොකද්ද? ආහාර සමුදය මොකද්ද? ආහාර නිරෝධය මොකද්ද? නිරෝධ කරන මාර්ගය මොකද්ද කියලා හරියට දැනගන්න කෙනාට සම්මාදිට්ඨිය තියෙනවා. ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ඉතින් ඔන්න ඔය වගේ අවබෝධයක් අපිට මේ ආහාර ගැන විමසීමෙන් ලැබෙනවද කියන තැනින් ගන්න තමයි ආහාර ගැන විමසන්නේ. ඊළඟට මේ ආහාරයේ තවත් අර්ථයක් තියෙනවා. ගෙන එන අර්ථයෙන් යමක් ගෙන එන අර්ථයෙන් ආහාර කියනවා. ආහාරයෙන් අපි සාමාන්‍ය තේරුම ගත්තත් ඉතින් අපිට ජීවත් වෙන්න ආහාරය අවශ්‍යයි. අපි පවතින. කියන්නේ යමක් ගෙන එන අර්ථයෙන් ආහාරය කියනවා. ඒක බුදුරජාණන් වහන්සේ දැන් ආහාර සූත්‍රයේදී ආහාර යාති හතරක් වෙන්න. කබලින්කාර ආහාර, තස්ස ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර. ආහාර යාති හතරක් වෙන්න. මේ කබලින්කාර ආහාර කියනකොට අපිට අහන්න ලැබිලා තියෙන්නේ හිතෙන්නේ කැඩලි විදිහට කැඩලි කරලා කන ආහාර කියලා. හැබැයි ඒ අර්ථේ කොහෙවත් මේ සූත්‍රවල නැහැ. ආහාර වර්ගයේ තියෙන එක. එතන ආහාරය කියන එක හඳුන්වන්නේ මේ උපන් සත්වයාගේ පැවැත්ම පිණිස. උපන් සත්වයාට අනුග්‍රහ පිණිස. යමක් තියනවා නම් අන්නේ ඒ අර්ථයෙන් තමයි ආහාර කියන්නේ. يعني සත්වයාගේ පැවැත්ම පිණිසයි සත්වයකට උපදින්න අනුග්‍රහ පිණිසයි කතා කරන දෙයක් තමයි ආහාරය. ඒක අන්නේ ආහාරයේ හතර ආකාරයි. කබලින්කාහාර, හස්ස ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර. එන්නේ මේ ආහාර හතර. ඊළඟට කියනවා මේ සූත්‍රෙම මේ ආහාර කුමක් සමුදේ කරගෙනද කුමකින් ගහටගන්නේ කුමක් නිදාන කරගෙනද කුමකින් හේතු කුමකින් සමුදය කින් නිදාන කොමත් නිදාන කොටගෙනද කොමත් හේතු කොටගෙනද කොමත් සමුදේ කරගෙනද මේ ආහාරය පවතින්නේ කියනකොට එතන පෙන්නනවා සංහාවෙන්සයි කියලා. සංහා සමුදය සංහා නිදාන. ඒ විදිහට ඒ ආහාර සූත්‍රේදී දේශනා කරනවා. ඒකට අනිතික මම මේ සූත්‍රයේ සිංහල තේරුම කිව්වොත් මහණේ උපන්සත්ත්වයන්ගේ පැවැත්ම පිණිසද උපදීනින් සිටින සත්ත්වයන්ට උපකාරය පිණිසද පාස්නා වූ ආහාරය සතරක් වේ. ඒ ආහාර සතර කවරදුද? මේක සිංහල තේරුම දෙන්නේ මහත් වූ හෝ ඉතා කුඩා වූ හෝ කබලින්කාර ආහාරය. මේක මම මේ වරහන් ඇතුලේ කියන ඒවා කියවන්නේ නැහැ. මොකද ඉවේ මගේ ලෝකයට ඉතිපැත්තට තේරුම් එකතු වෙන හින්දා කබලින්කාර ආහාරයේද ඊළඟට දෙවැනි වූ පස් ආහාරයේද තුන්වැනි වූ මනෝ සංචේතන ආහාරයේද හතරවැනි වූ විඥාන ආහාරයේද යන මොහොත් මහණෙනි උපන්සත්ත්වයන්ගේ ප්‍රයත්න පිණිසද උපදිනින් සිටිනා වූ සත්ත්වයන්ට උපකාර පිණිසද මේ සතර ආහාරය පවතී. ඊළඟට ඒ සතර ආහාරය වනාහි කුමක් මුල් කොට ඇත්තාහුද? කුමක් හේතු කොට ඇත්තාහුද? කුමක් උත්පත්ති කොට ඇත්තාහුද? කුමක් ප්‍රභව කොට ඇත්තාහුද? මේ සතර ආහාරය සංහාව මුල් කොට ඇත්තාහ, සංහාව හේතු කොට ඇත්තාහ, සංහාව උත්පත්ති කොට ඇත්තාහ, සංහාව ප්‍රභව කොට ඇත්තාහ. ඒ වගේ සංහාව කුමක් මුල් කොටද කියන එකට වේදනා මුල් කොටද එහෙම එහෙම විස්තර කරගෙන යනවා. ඉතින් අපිට මෙතන අපි සාකච්ඡා කළේ දැන් හොයාගන්න ඕන කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි මේ සත්‍යයේ ප්‍රශ්නයි නූතන සත්‍යයට අනුග්‍රහ පිණිසයි තමයි ආහාරය කියන එක සඳහන් වෙන්නේ. ඊළඟට ආහාරය හටගන්නේ සංහාව නිසා. අපිට විනසන්න තැන් දෙකක් තියෙනවා. අපි කියන මේ කනබන ආහාරය ගත්තොත් ඒ කනබන ආහාරයෙන්දද සත්‍යය පවතින්නේ නැත්නම් සත්‍යෙක් උපදීන්නේ? ඒක එක පැත්ත. අනිත් පැත්ත තමයි තණ්හාව නිසාද ඔය කියන ආහාරය කියන්නේ කියන එක. ඔය දෙකම විමසනකොට මං හිතන්නේ අපි දන්න තේරුමට ගැලපෙන්නේ නැහැ කියලා පේනවා. මං දැන් කෑම එකක් තියෙන්නේ අපේ තණ්හාවෙන්ද කියලා කිව්වොත් ඒක හිතාගන්න බැරි දෙයක්. මොකද ඒ කාලෙත් දැන් මම ඉස්සෙල්ලා කිව්වේ රාග දේශ දුක් කරපු අය හිටියා. කියන්නේ ඒ භාවනා කරන අය, ධ්‍යාන වඩන අය, ඉතිපලලාභී. ඒගොල්ලන්ට මේ කෑමට සංහාවක් තිබුණේ නැහැ කොහොමවත්. ඒත් ඒගොල්ලන්ට කබලින්කාහාර තිබුණේ නැද්ද? නැත්නම් සංහාව නිසා නම් ආහාර තියෙනවා. ප්‍රශ්නයක් එනවා. ඒ කියන්නේ දැන් ඒ කාලේ හිටියේ ජෛන ආගමේ වෙන්න පුළුවන්. ඒගොල්ලෝ බොහොම ඔය ආශාව පැත්ත බොහොම දුරු කරපු තුමී කරපු අය. ධ්‍යාන වඩපු අය ආලාර කාලාම දෙකරාම පුත්ත වගේ. දැන් අපිට හිතන්න බෑ මේ ආහාරයට තණ්හා කරගෙන හිටියා කියලා. එතකොට දැන් අනිත් එක තමයි ඒ ධ්‍යාන බලෙන් සමාධියේ බලෙන් ඒ තියෙන සංහාව යටපත් වෙනවා. කියන්නේ ආහාරයකට සංහාවක් තිබුණා නම් ඒක මේ පවතින්නේ නැහැ. ඒකට ඒ ලෞකික වශයෙන් ඒවා යටපත් කරන්න පුළුවන්. අපි හිතමු ධාන අරූපාවචර මට්ටමට වඩපු කෙනා අරූපාවචර බ්‍රහ්ම ලෝකෙ මට්ටමේ. ඒක අපි අහලා තියෙනවා. එතකොට මේ රූප කතාවක් පිටින්නෙම නැහැ මේ අරූපාවචර කියනකොට. එතකොට මේ කබලින්කාහාර ඒගොල්ලෝ දුරු කරලා නේ එහෙම. එතකොට අන්න එහෙම ප්‍රශ්නයක් එනවා. එතකොට ඒගොල්ලෝ සංහාව දුරු කරලාද කියන එක. ඒවා මම අහන්නේ මේ හිතන්න පුරුදු කරන්න අපි දැන් අපිට ගැලපෙන අර්ථේ වැරදි කියලා දැක්කොත් තමයි එතනින් එහාට අපි හිතන්න පුරුදු වෙන්නේ, විමසන්න පුරුදු වෙන්නේ. ඒ විමසීම තුළ තමයි ඔය දහම හොයන සම්මර්ෂණය කියන එක සම්මර්ෂණ ඥානය කියලා කියනවා. සම්මර්ෂණය කරනවා කියන්නේ විමර්ශනය කරනවා. ඒකත් එක්ක තමයි මේ යෝනිසෝමනසිකාරයේ පැත්තට එන්න පුළුවන්. ඒ කියන්නේ අපි නොදන්න දෙයක් තියෙනවා මේක හොයන්න ඕන කියන ගැටලුව આવොත් තමයි තමන් මේක හිතන්න පෙළඹෙන්නේ හොයන්න කියලා. නැත්නම් මේක මට ඔයතර වුණා මන් දන්නදී මයි මේ කියන්නේ කිව්වහම එතනින් අපි හිතනක තියනවා. ඒ බුදුදහමේ හැමතිස්සෙම කියන්නේ අපි දන්න දේ වැරදි. ඒ ලෝකෝත්තර දර්ශනය කියන එක ඊට වඩා වෙනස් දෙයක් කියන තැනින් මේක විමසනවා. මම ඔය ටිකවන් හිතන්නේ අපි ඔළුවේ තියාගෙන මේ සාකච්ඡා කරන්න ඕන. මොකද මේකේ අරමුණ තමයි සම්මා දිට්ඨිය ඇති කරගන්න. ඇයි මේ ආහාර ගැන මෙච්චර කතා කරන්නේ කියලා කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන්. මේක සම්මා දිට්ඨියට අවශ්‍යයි. ඒ කියන්නේ තව විදිහට කිව්වොත් අපි දැන් පංච උපාදානස්කන්ධය ගැන බොහොම කතා කරනවා හොයනවා. ඒක හොයන්න ආසයිනේ. ඒ මොකටද ඒකන සම්මා දිට්ඨිය ඇති කරගන්න. ඒ වගේම මේ ආහාරය තුළින් සම්මා දිට්ඨිය ඇති කරගන්න පුළුවන්. ඒකට අපිට පංච උපාදානස්කන්ධයේ සම්මා දිට්ඨිය ඇරිලා නම් මේක මෙච්චර කතා කරන්න ඕනේ නැහැ කියනකොට මේක වැටහිලා ඉවරයි. මේවයි ගැටලු තියනවා නම් ඒ කියන්නේ තාම සම්මා දිට්ඨියට ඇවිල්ලා නැහැ. ලෝකෝත්තර දර්ශනයට ඇවිල්ලා නැහැ. ඉතින් ලෝකෝත්තර දර්ශනයට ඇවිල්ලා නැත්නම් අපිට ලෝකෝත්තර මාර්ගයේ වැඩෙන්නේ නැහැ. ධර්මෙන් ප්‍රයෝජනේ ගත්තා වෙන්නේ නැහැ. ඒ නිසායි මේ කරුණු නම් මේ නැවත නැවතත් මේ සාකච්ඡාවට යොමු කරන්නේ. ඒකම කියනවා දැන් මේකේ අපි ආහාර සූත්‍රය ගත්තා වගේ ඒකම තියෙන තව සූත්‍රයක් තමයි පුත්තමාංශ සූත්‍රය. පුත්තමාංශ එකක් ගොඩක් අය අහලා තියෙනවා. ඒකෙදිත් මේ සතර ආහාරෙම කතා කරනවා. එතනක් කියන්නේ මේ සත්‍යයගේ ප්‍රයත්න පිණිසයි නූතන සත්‍යයට අනුග්‍රහ පිණිසයි තියෙන ආහාර. ඒවා සතර ආකාරයි. කබලින්ක ආහාර, ඉස්සල්ලා කියපු විදිහම පස් ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර. එතන ඒක තව විස්තර කරනවා. ඒ හතර තේරුම් ගන්න උපමා හතරක් දීලා. ඒතර පුත්තමාංශ කියන එක කබලින්ක ආහාරයට දෙන උපමාව තමයි කාන්තාරයක් තරණය කරන්න යන මව්පිය දෙදෙනෙක් එකම පුතා ලදරුවෙක් එක්ක යනකොට කෑම ඉවර වෙනවා. කන්න බොන්න දෙයක් නැහැ. කාන්තාරේ තරණය කරන්නත් ඕන. අන්තිමට මේ දෙන්න ඒ පුතාගේ මස් කාලා ඒ කතර තරණය කරනවා වගේ ඒක උපමාව. මේ කියන්නේ ඒකට ඒ උපමාවේ අදහස ගන්න ඕනේ. ඇයි එහෙම කිව්වේ කියලා. අන්න ඒ වගේ මේ කබලෙන්ක ආහාරයි. ඒක අපි ගොඩක් වෙලාවට මේ පුතාගෙන ඉන්න මේ කෑමක් කනකොට මේ පුතාගේ මස් කනවා වගේ යකමැත්තෙන් මේක කන්න ඕන කියලා. දැන් එහෙම අදහවද්ද එතන මතු කරන්නේ කියන එක තේරුම් ගන්න ඕන. ඒ කියන්නේ ආහාර ටිකක් කර අපිරිය කරගෙන කන්න. නැත්තම් මේ මොකද අද අර පින්දපාතයේ මෙනෙහි කරනවා පටිසේන කියලා මේ කියන්නේ ඔය වගේ දෙයක් මතක් කරගෙන මේ ආහාරය ගන්නේ මදයේ පිණිස, ජවයේ පිණිස, ලස්සන පිණිස, ඒවා පිණිස නෙවෙයි උදෙක් මේ ශරීරයේ ප්‍රයත්න පිණිසයි කියලා මේ කෑම ගන්න පුරුද්දක් තියෙනවා. ඉතින් එතන තියෙන්නේ මේ ලෝකෝත්තර දර්ශනයේ කියන එක අපි මේවයින් ඉවසන්න ඕනේ. ඒවත් එක්ක හින්ද තමයි අපිට මේ කබලින්ක ආහාර කියන්නේ මේ කෑමමයි කියන අදහසට අහුවෙලා තියෙන්නේ. එතකොට ඇයි මේ එකම පුතාගේ මස් කනවා මේ කාන්තාරයේ පෙර කිරීම පිණිස? නැත්නම් තව වැදගත් දෙයක් තියෙනවා. ඒ සූත්‍රෙදී බුදුරජාණන් වහන්සේ කියන්නේ නෑ එහෙනම් ඔයගොල්ලොත් ආහාර මෙන්න මේ විදිහට ගන්න කියලා එතන කියන්නේ නෑ. කබලින්ක ආහාරයට උපමාවක් විතරයි දැන්. මෙන්න මේ වගේ මේක තේරුම් ගන්න. ඒක අපිට තේරුම් ගන්න අනිත් ආහාර තුනටත් දෙන උපමා ටික බැලුවොත් තව පහසුවක් වෙයි. ළඟට තියෙන පස්ස ආහාරය. පස්ස ආහාරයට දෙන උපමාව තමයි එළදෙනක්. හම ගහපු එළදෙනක්. කොතන හිටියත් පීඩාවක් කියන එක. ඒ කියන්නේ නිකන් එලි මහනේ හිටියොත් මැස්සෝ මදුරුවෝ කනවා. වතුරට බැස්සොත් මාළු කොටනවා. ගහකට හේතු වුණත් ඒ ගහේ ඉන්න සත්තු මේ ඒ වගේ කොච්චර ඊගාව දහම ගහපු එළදෙනකගේ උපමාව පස්සේ කියන එකට ඊළඟට මනෝ සංචේතන කියන ආහාරයක දෙන උපමාව තමයි රදකයෝ හතර දෙනෙක් තමන්ව ඇදගෙන යනවා ගිනි ගොඩකට දාන්න. අනේ ඒ උපමාව තමයි ගින්දරට දාන්න ඇදගෙන යනවා කියන එක. ඊළඟට හතර වෙනි එක විඥාන ආහාරයක දෙන උපමාව සැතකින් සීය උදේ තවල් හවස නේ සැත පාරවල් 300ක් දවසකට උල් වලින් අනිනවා. අන්න ඒ වගේ තමයි මේ විඥානය කියන ආහාරය. දැන් බලන්න ඒ ආහාරවල අපිට දැන් අපි කබලින්කාරේ නම් කියන්නේ මේ ආහාර පිළිකුල් කරන්න මේ විදියට හිතන්න කියලා. ඒ වුණාට අනිත් තුන ගත්තහම ඊට වඩා වෙනස් අර්ථයක් ගන්න. ඒ කියන්නේ මහත් පීඩාවක් මහත් දුකක් නේ. අම ගහපු වෙල දෙන නැත්තම් මේ ගිනි ගොඩට සල්ලු කරගෙන ඇදගෙන යනවා. ඒකට අර දුකකටමනේ මේ ඇදගෙන ගිහින් ගන්න හදන. ඊළඟට මේ උල් වලින් අනිනවා. ඒකට බලන්න මේ අස්සය මනෝ සංචේතන විඥාන කියන ආහාර වලට ඒ දීපු උපමා වල දෙන අදහසද අපි අර පුත්තනාංශයෙන් ගන්න මේ කබලින්ක ආහාරට. ඒ කියන්නේ අර වෙයි තෙන්නන්නේ පීඩාව දැන් අපි කැමැතිම නෑ මහ දුකකට පත් වෙනවා කියන එකනේ. දැන් මේ ආහාරය පිළිකුල් කරන්න ගියාම එහෙම අදහසක් දෙන්නේ. එතෙන්දි තේරෙනවා ඇති අපි ගත්ත අදහස මේ ගැලපෙන්නේ නැති එකක් කියලා. මේ ආහාර හතරෙම දීලා තියෙන්නේ දැන් හිතන්න අර කාන්තරෙන් එතර වෙන තමන්ගේ එකම දරුවගේ මස්සන්න වෙනවා නම් කොච්චර අකමැත්තකින්ද කොච්චර පීඩාවක්ද කොච්චර දුකක්ද ඒක කියන එක. අපිට මේ ආහාර ගන්න තියෙන්නේ ඔව් මහා දුකක් විදිහට. ඒකම දැන් අපි දන්නවා ස්පර්ශයේ තියෙනකොට ඇහෙන් රූපයක් දකිනකොට ඒ චක්කු සම්පස්සේ තියෙනවා නේද? කනෙන් ශබ්දයක් අහනකොට ඒ කනේ ස්පර්ශය. එතන බලන්න දැන් අපිට ඇහැට රූපයක් පේනකොට හරි කනට ශබ්දයක් ඇහෙනකොට හරි ඒ ස්පර්ශය අපිට නිකමටවත් හිතෙනවද අර අමගහපු එළදෙනෙක්ගේ වගේ මහා පීඩාකාරී දුකක් දෙන දෙයක් කියලා. මේ ප්‍රශ්නහ ඊළඟට මනෝ සංචේතනා කියන්නේ දැන් අපේ ආයතන හයේම තියෙන සංචේතනා ටිකක්. ඒ කියන්නේ ඇහි රූපයක් ගැටුණාම අපි ඒක ගැන හිතනවා මනෝ සංචේතන. කනට ශබ්දයක් ඇහුණාම ඒක ගැන හිතනවා. ඒ කියන්නේ අපි හිතමු දැන් කපුටෙක්ගේ ශබ්දයක් ඇහුණාම අපිට කනින් ඇහෙන ශබ්ද විතරනේ. දැන් කපුටා කියන එක මනෝ සංචේතනාවක්. ඒ කියන්නේ ශබ්දකින් ගේන්නේ මම කපුටෙක් කියලා ඒක අපි හිතපු දෙයක්. අනේක තමයි මේ මනෝ සංචේතන ආහාර කියන්නේ. දැන් අපි ශබ්දයක් ඇහිලා දෙයක් දැනගන්නකොට අර උපමාව මතක් කරගන්න. මනෝ සංචේතනයි මොකද උපමාව? ගිනි ගොඩකට දාන්න හතර දෙනෙක් අල්ලගෙන ඇදගෙන යනවා. ඒක අපි එකෙන් බේරෙන්න කොහොම උත්සාහයක් ගනීද? මේක මහා දුකකට පත් වෙන්න හදන. ඒකට බලන්න මේ බුදුහාමුදුරුවෝ පෙන්නන උපමා. දැන් අපිට සද්දයක් ඇහිලා ඔබගෙන හිත හිතා ඉන්නකොට නිකමටවත් හිතෙනවද මේ මහා දුක් ගොඩක් හදන්නේ කියලා, ඇති කරගන්නේ කියලා. ඒ වගේම ඊළඟට විඥාන ආහාර විඥානය ඔයගොල්ලෝ දන්නවා මේ ආයතන හයින්ම විඥාන ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ මොනවා හරි දැනගන්න ගතියට තමයි විඥාන කියන්නේ. ඇස නිසා දැනගන්න එකට චක්කු විඥාන කියනවා, කන නිසා දැනගන්න එකට ශ්‍රෝත විඥාන. ඒ වගේ මේ ආයතන හයින් මොනවා හරි දෙයක් දැනගත්තා නම් ඒ දැනගන්න ගතිය තමයි විඥානය. දැන් අපිට නිකමටවත් හිතනවා අපි දැනගන්න එක අර උල් 300 පාරක් කුල් වලින් අනිනවා වගේ මහා දුකක් කියලා. එහෙම අපිට දැනෙන්නේ නැහැ. එකයි ගන්නේ කිව්වේ මේ ලෝකයා හිතන විදිහයි ලෝකෝත්තර දර්ශනයයි කියන එක මහා වෙනසක් තියෙන ගැඹුරක් තියෙන එක තේරුම් ගැනීම. ඉතින් මෙතන මම ඉස්සෙල්ලා අර සක්කාය දිට්ඨිය කියන එක කියවනේ. ඒ සක්කාය දිට්ඨිය මෙන්න මේ විඥාණයේ තියෙන. විඥාණය යමක් දැනගත්තා නම් ඒ මමමයි දැනගන්නේ. කියන අදහස් තියෙන. ඒකට අපි විඥාණයෙන් හැමක් දැනගත්තා නම් ඒ සක්කාය දිට්ඨිය ඇතිවනා කියලා ඒක දහමේ කියනවා. අපි ඒක දකින්න දක්ෂද? ඒ දකින්න දක්ෂ වෙනවා කියන එක තමයි මේ ලෝකෝත්තර දර්ශනය ඇති කරනවා කියන්නේ. දැන් මම දෙයක් දැනගත්තා කියලා අපිට හිතෙනවා මිසක් ඔන්න මම අතගත්ත මහා දුකක් කියන එක පේන්නේ නැහැ. මේ ධහමක් අහලා තේරුම් අරන් නොතිබුණා නම්. ඒකයි මේ බුදු ධහමක් අහන්න ලැබෙන එක මහා කලාතුරකින් ලැබෙන එකක්. මොකද ඒක අපි කාටවත් තනියෙන් හිතා ගන්න පුළුවන් දේවල් නෙවෙයි. මේ ධහම ඇහුනොත් විතරයි මෙහෙම දෙයක් තියෙනවා කියලාවත් නිකන් දැනගන්න පුළුවන්. ඒක අවබෝධ කරගන්න එක විශේෂම. ඒකයි මේ ධහම ඇහෙන්න ලැබෙන එක ක්ෂණ සම්පත්තියක් කියන්නේ. මහා කලාතුරකින් ලැබෙන මේ අවස්ථාව. ඒකෙන් අපි ප්‍රයෝජනෙහි ගත්තේ නැත්නම් ආයේ අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඔය ටිකත් එක්ක අපි දැන් කට්ටියට අදහසක් තියෙනවනේ මේ සතර ආහාර ගැන. මේක ගැන අදහස් හරි ප්‍රශ්න එහෙම තියෙනවා නම් යොමු කරන්න අවස්ථාව දෙන්න. පෙරුවන් සරණයි.
පෙරුවන් සරණයි මාචාර්යනේ. හොඳයි අපි වෙන සාකච්ඡාවන්ට පිට විවෘත කරනවා. අද දවසේදී අපිට ඒ කොමිලිකාර ආහාර පිළිබඳව අනිකුත් ආහාර පිළිබඳව මතක කර දුන්න නැත තව. එහෙනම් උට මේ පිළිබඳව තියෙන අදහස් ප්‍රශ්න ඉදිරිපත් කරන්න සිගවලු ඉන්නවා.
තිරුවන් සරණයි. මට අදහස් කීපයක් ආවා මේ කාගෙන ඉන්නකොට. මට හිතෙන්නේ මේ සතර ආහාර මේ ක්‍රම දෙකකට සැලකුවොත් වැඩේ ලේසි වෙයි කියලා, එකක් ලෞකික අර්ථයෙන් අනිත් එක ලෝකෝත්තර අර්ථයෙන්. මේ ඒ සඳහා මම මේ නිකන් ඩික්ෂනරි වල මොනවද දීලා තියෙන්නේ කියලා පොඩ්ඩක් හොයලා බැලුවා. එතකොට අර ඥානපෝනික හාමුදුරුවන්ගේ පොතේ තියෙනවා කබලින්කාර ආහාර වලට අනාපිඩු වශයෙන් කෑම පිණිස සකසා ගන්න ආහාර, ඒ වගේම ඕජාව අටවැන්න වශයෙන් වන අටවැදෑරුන් රූපේ කියලා. ඊට පස්සේ බුද්ධදත්ත හාමුදුරුවන්ගේ පොතේ තියෙන්නේ පිඩු වශයෙන් අනුභව කරන ආහාර කියලා. මට හිතෙන්නේ මේ අර්ථ දෙකම ලෞකික අර්ථයෙන් තමයි අරගෙන තියෙන්නේ. ඊට පස්සේ ඔය මං මෑතදී ආපු බණවල දේශකයන් වහන්සේලා කීප නමක් විවිධ අර්ථයෙන් අර්ථ දක්වනවා. කට්ටියක් කියනවා කබලින්කාර ආහාර කියන්නේ කැබලිකල්ලක් කන ආහාර කියලා. හැබැයි ඒක ලේසියෙන්ම ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. මොකද කඩලා කැබලිකල්ලා නොකන ආහාර වලට අපිට තණ්හාව ඇති වෙනවා. ඒ නිසා ඒ අර්ථය එච්චර පිළිගන්න බෑ කියන එකයි මගේ අදහස. ඊට පස්සේ තවාර්ථයක් කියනවා කාය බලියක් වශයෙන් බලියක් බවට පත් කරන ආහාර කියලා. එතෙන්දී මට හිතෙනවා අර්ථ දෙකෙම ලෞකික ලෝකෝත්තර මාර්ගයට ගැලපෙන විදිහට ගන්න පුළුවන් කියලා. මොකද කජ්ජනී සූත්‍රයේ තියෙනවා රූපේ කියන්නේ රූපති, එම නැත්නම් අර මේ ඥානানন্দ හාමුදුරුවෝ කියනවා වගේ ඉද්දෙන ගතිය, ඒක බලියක් කියන අර්ථය මට හිතෙනවා දල වශයෙන් ගන්න පුළුවන් කියලා. ඒ වගේම මේ ලෞකිකාර්ථයෙන් උජාන්න පුළුවන් ඇඳුම්, ඊට පස්සේ අද දවසේ අපි කරන ප්‍රත්‍යවේක්ෂාව, ඒවා ගැන සලකනකොට ලෞකිකාර්ථයෙන් උජාන්න පුළුවන්. හැබැයි සූත්‍ර දිය ටිකක් ගැඹුරින් බලනකොට ඔය දැන් මේ රවි කිව්වා වගේ සතර ආහාර සූත්‍රයේ, එතකොට මේ මෝලිය පග්ගුණ සූත්‍රය, තව සූත්‍රයක් මට වුණා මේ අතිරාග සූත්‍ර. ඒ සූත්‍ර තුනේම තියෙන පටිච්ච සමුප්පාදයට ගලපලා. එතකොට දැන් ආහාර සූත්‍රය ගත්තත් මට හැබැයි පොඩි ගැටලුවක් ආවා. දැන් එකක් ආවේ තණ්හාව නිසා තමයි ආහාර උපදින්නේ. එතකොට ඒ ආහාර හතර වෙන වෙනම සැලකපුවාම එතකොට සමුදය කියන එක පටිච්චසමුප්පාදය ඇතුලේ තියෙන්න ඕනේ. එතකොට දැන් පස්සාරය විඥානාරයයි නම් ආපහු බලාගෙන යනකොට දැන් පස්සේට හේතුව තණ්හාව ඔව්වගේ බලාගෙන ආපහු බලාගෙන යනකොට අපිට එක ස්ථානයක් එනවා පස්සේට හේතුව පස්සේම කියලා. එතකොට ඒ වගේම විඥාණයටත් එනවා විඥාණයට හේතුව විඥාණය කියලා අර නිකන් නල් ෆන්ක්ෂන් වගේ එකක් එනවා. හැබැයි අනිත් ආහාර දෙකට ඒ වගේ එකක් හොයාගන්න බෑ ඩිරෙක්ට්ලි කෝරිලේට් වෙන පටිච්චසමුප්පාදයේ චක්‍රය ඇතුලේ. ඉතින් ඒ ගැටලුව ආව ඒ වගේම මේ තව සූත්‍ර ගණනාවක මට මේ හම්බ වුණා අද හම්බ වුණා අතිපට්ඨාන සමුදේ සූත්‍රය. ඒකේ ආහාර අතර ගලපලා තියෙන්නේ මේ සතිපට්ඨාන හතරට. ඉතින් මට හිතෙන්නේ මොකද දැන් අර රවිත් කිව්වා වගේ මේ සම්මා දිට්ඨි සූත්‍රයේ තියෙන්නේ මේ ආහාර එක පරයයක් සම්මා දිට්ඨිය ඇති කරගන්න. එතකොට මේක දැන් අපිට ඕනේ ලෝකෝත්තර මාර්ගයෙන්ද මට හිතෙන්නේ මේක නිකන් අපි මේක තව වර්ෂන් එකක් මේ පටිච්චසමුප්පාදයේ කියන හැඟීම තමයි මට තියෙන්නේ. මේ පොඩ්ඩක් අර රවිගෙන් තව අදහස් ටිකක් ගන්නවා කියලා. තෙරුවන් සරණයි.
හොඳයි, තෙරුවන් සරණයි. බොහොම වැදගත් අදහස් ටිකක් මතු කළේ. අනිත් එකේ තියෙන සූත්‍රත් සඳහන් කළා. ඒකෙදී අපි අර විශේෂයෙන් මෝලිය පග්ගුණ සූත්‍රයේදී තියෙන දෙයක් තමයි දැන් ආහාරයේ අපි පටිච්ච සමුප්පාදේ එනවා කියනවනේ. විඥාණය නැත්නම් පස්සය ඒවා තියනානේ පටිච්ච සමුප්පාදේ. ඒ මෝලිය පග්ගුණ හාමුදුරුව අහනවා දැන් විඥාණය අනුභව කරන්නේ කවුද? කාටද මේ විඥානේ ආහාරය? එතකොට ඒ බුදුහාමුදුරු පෙන්නන්නේ ඒ ප්‍රශ්නේ වැරදි කියලා. ඒ එතනින්ම අපි අර මම ඉස්සෙල්ලා කිව්වේ හිතන්න පටන් ගත්තු පැනම වැරදි කියලා කබලින් ආහාරය කියනකොට අපි හිතන්නේ මේ මට තියෙන ආහාරය නැත්තම් තව කෙනෙකුට තියෙන ආහාර. කාටද මේ ආහාරය? එතකොට ඒ අදහස දැම්මොත් ආහාර අර්ථයේ එතනම වැරදිලා. කියන්නේ ලෝකෙට අහු වෙලා තව පුද්ගල සංකල්පයට ගිහිලා. ඒක අපිට මේ මෝලිය පග්ගුණ සූත්‍රයේදී විශේෂයෙන් අහු වෙනවා විඥාණය ගැන කියන ඔය ප්‍රශ්නේම අහනවා. විඥාණය කාටද ආහාර? කවුද අනුභව කරන්නේ? නැත්නම් පස්සේ කාටද ආහාර කියලා වගේ. ඒකට කාටද මේක තියෙන්නේ කියන ප්‍රශ්නේ වැරදි. එතකොට පුද්ගලෙක් හදලා ඉවරයි. මම එතන දෙකක් කිව්වා. පුද්ගලයා විතරන්නේ නෙවෙයි ආහාරයක් දෙයක් කරලා ඉගෙනගන්න. එතකොට මේ පටිච්චසමුප්පාදේ කියන ඕනම එකක් දෙයක් කරලා මේක මොකද්ද ඇහුවොත් ඒ ප්‍රශ්නේ වැරදි. මේක කාගේද ඇහුවොත් ඒ ප්‍රශ්නේ වැරදි කියන එක තමයි ඒකේ දිගටම තියෙන්නේ. ඔක තව අර මොකද්ද තවත් සූත්‍රයක් තියෙනවා ඒ වගේම කියන මේකේ නම කාට හරි මතක් කරන්න පුළුවන් පස්සේ මේ කියන්නේ මේ දේ මොකද්ද කියලා වෙනම ඇහුවොත් දැන් අපි ජාතිය මොකද්ද කියලා වෙනම ඇහුවොත් ඒ ප්‍රශ්නේ නැරෙයි. නැත්නම් ජාතිය කාගේද කාටද මේ ජාතිය තියෙන්නේ කියලා ඇහුවා ඒ ප්‍රශ්නේ වැරදි කියනවා. වැරදි ඒක අහන්න ඕන එහෙම නෙමෙයි කුමක් ප්‍රත්‍යෙන්ද ජාති පුද්ගලෙක් නේ කිං පච්චයා කුමක් ප්‍රත්‍යෙන්ද නේද? මතර විඥාණය ගැන අහනකොට කුමක් ප්‍රත්‍යෙන්ද විඥාණය කියලා මිසක් කාටද මේ විඥාණය තියෙන්නේ නැත්නම් විඥාණය ආහාර වෙන්නේ කාටද හමුත් එතනම වරද්ද නේ. එතන තේනවා මේ අපි හිතන විදිහේ ලොකු වෙනසක් වෙන්න ඕන ලෝකෝත්තර දර්ශනයේ තැනකට. මෙතන මේ පටිච්ච සමුප්පන්න බව අවබෝධ වෙන විදිහටම ආහාරය තේරුම් ගන්න වෙනවා. පටිච්ච සමුප්පන්න බව අවබෝධ වෙන විදිහට කියන්නේ ප්‍රත්‍යයෙන් උපන්. කුමක් නිසාද මේ ආහාරය? කියන පැත්තෙන් තමයි මේක විමසන්න වෙන්නේ. මේ ආහාර සූත්‍රයේ පැහැදිලිව කියනවා දැන් කුමක්ද සමුදේ කුමක් නිසාද මේක? කිං සමුදයකින් නිදාන විදිහට ඒක විදිහට අහලා තණ්හා සමුදය තණ්හා නිදාන තණ්හාමෝ ඒ කියන්නේ තණ්හාව නිසායි ආහාර. ඒකර මෙන්න මේ තණ්හාව ප්‍රත්‍යයෙන් ආහාර කියන ධර්මතාවයේ තේරුම් ගත්තොත් පටිච්ච සමුප්පන්න බව දකිනවා. පටිච්ච සමුප්පන්න බව දැක්කා කියන්නේ සම්මා දිට්ඨිය. ඒ සම්මා මේ පටිච්ච සමුප්පන්න බව නැත්නම් සම්මා දිට්ඨියදී එන්නේ අර ඉදක්පච්චේතාව කියන මෙය ඇති කල්හි නෙවෙයි. කියන්නේ නෂ්මී සති ඉදං හෝති. ඉනස්ස උපාදා ඉදං උපජ්ජති. මේ පොදුමත් මේ උපදින. ඉනස්සෙන් අසති ඉදං හෝති. නෑ නැත්තම් මෙහෙම වෙන්න බෑ. ඉනස්ස නිරුද්ධා ඉදං නිරුද්ධති. මෙය නිරුද්ධ නම් මෙය පීඨන බෑ. කියන අන්නේ ධර්මතාවය අවබෝධ වුණොත් උන වෙන විදිහට මේ ආහාරයේ තේරුම් ගත්තොත් අන්න සම්මාදිට්ඨිය ඇති වෙනවා කියලා හිතන්න පුළුවන්. ඒකට එතෙන්දි බලන්න මේ දෙයේ වේදනාව නිසා තණ්හාව නිසා ආහාරය. තණ්හාව නිසා කොහොමද ආහාරය? මේ අපි සාමාන්‍ය මට්ටමේ කැබලි කරලා කන ආහාරය කියලා ගත්තොත් එහෙම ලොකු ප්‍රශ්නයක් වෙනවා. තණ්හාව නිසා ඒක කොහොමද කියන්නේ? මේකයි මං කිව්වේ අර ලෞකික වශයෙන් තණ්හාව යටපත් කරපු ගයටත් මේ පෑම තියෙනවා. මේ ලෝකෝත්තර දර්ශනයෙන් තණ්හාව දුරු වුණා නම් එතකොට මේ කබලින්කා ආහාර කියන අපි ඔය කියන කනබුල ආහාරය මේ කොහොමවත් තියෙන්න බෑනේ. එතකොට අපිට ඒක තේරුම් කරගන්න අමාරුයි. මොකද වරදක් පැටලෙන්නක් තියනවා කියලා කියනවා. එනා අපි මේ ආහාර අර්ථේ ඊට වඩා ගැඹුරු අර්ථයක් මෙතන තියෙනවා. ඒ අර්ථේ තේරුම් ගන්න තමයි අර මුලින්ම කියපු සත්‍යාගී පැවැත්ම පිණිසයි නූකන් සත්‍යයට අනුග්‍රහ පිණිසයි කියන තැනෙනුත් මේක ගන්නවා. දැන් ආහාරී තියෙන හින්දා සත්‍යය පවතිනවා කිව්වොත් අපි කෑමයි පිඟානේ කෑම තියෙන හින්දා සත්‍යෙක් ඉන්නවා කිව්වොත් එහෙම ඒ එච්චර ගැලපෙන්නේ නැහැ. ඒකේ එතකොට අර කැඩලි කරලා තියෙන ආහාරය සත්‍යාගයේ ප්‍රශ්නද කියන ගැටලුවක් එනවා. ඊළඟට ඒ කැමැතික හටගත්තේ තණ්හාව නිසාද කියන ප්‍රශ්නෙත් එනවා. එතකොට මේ ඉදපච්චේතාවට දානකොට දැන් කෙනෙක් තර්ක කරන්න පුළුවන් ඉතින් තණ්හාවක් තියෙන හින්දා නේ ඔය කෑම ටික උයලා හදලා ගත්තේ කියලා. හැබැයි ඒකට තණ්හාව තියෙන වෙලාවේ නෙමෙයි කෑම තියෙන්නේ. කෑම හදන්න ටිකක් රැගෙන වෙලාවක් ගිහිල්ලා. ඒකට මේක කාලයට අහුුණා. ඒතර මේ පටිච්චසමුප්පාදේ දැකිටකොට කාලයට අහු වෙන්නම් දැන්. මොකද කාලය කියන්නේ ලෝකෙටයි කියන එක. ඒ නිසා තමයි කියේ රීමස්නේ සතේ ඉඳන් හොති. මේ ඇතිකල්ලි මෙය වේ කියන න්‍යායට ගැලපෙන්න ඕන කියන පැත්තෙන් මේක තේරුම් ගන්න වෙනවා. ඒ මේකෙදී අපි ගිය සතියේ සංගලුව තමයි මම අතු කළා. මේක එතකොට මේ කනබොන කෑමට විතර නෙමෙයි අපි දන්න මේ හැම රූපෙටම ওই ධර්මතාවෙ පොදුයි නේද කියලා. අන්න ඒක පෑහෙන ගැලපෙනවා. මොකද දැන් රූපය කියන එකත් පිරිසිඳ දකින්න කියලා. අපි අර පංච උපාදානස්කන්ධය දිගන්නකොට රූප වේදනා සංඤා සංඛාර විඤ්ඤාණ. එතෙන්දී මේ රූපය කියන එකත් අපිට දකින්න වෙනවා පටිච්ච සමුප්පන්න. සංකත පටිච්ච සමුප්පන්න අවිද්‍යාව ප්‍රත්‍යයෙන් කියන ධර්ම. එහෙනම් තානිත්‍ය ධර්මතාවය. අන්න ඒකත් එක්ක ගියොත් එනම තණ්හාව නිසයි ආහාර කියන එකට මම හිතන්නේ පොදුවේ අදහසක් ගන්න පුළුවන් වෙයි කියලා එන්නේ හිතන්න පැත්තක් විතරයි. එතකොට දැන් අපි ඔක ඔය කන්න පුළුවන් දේවල් වලට විතරන්නේ ඕනම මේ ලෝකෙට ඇති දෙයක් ඒ ඉස්සෙල්ලා මේ ඔබතුමා මතු කළ අර ඇඳුම් හිතන් ආහාර කියලා ඒකත් හරි එහෙම සඳහන් වෙනවා. එතකොට ඇඳුම් පැළඳුම් වෙන්න පුළුවන්, ශරීර වෙන්න පුළුවන්, කනමුණ දේවල් වෙන්න පුළුවන්, ගෙවල් දෝවල්, යාන වාහන. එහෙම එකක් කිව්වනේද මේ?
එහෙමයි රවි. ඔව්.
ඔව් මන සූත්‍රයේද ඒක මතකද?
ඒකේ ඒකේ නම් මට සූත්‍රේ මතක නෑ.
කවන්නේ ඒ අදහස නම් මේ
මට ඒක තව තිබ්බා මේ රන් රිදි ඔව්වගේ ගොඩක් දාලා තිබ්බා රන් රිදි.
ඔව්. එහෙම සඳහන් වෙනවා. ඒ රන් රිදි මුතුමැණික් මිල මුදල් පවා මේ ඔව්. ඒ ආහාර ගණයට එන්නේ. එතකොට මේක මෙන්න මේ සත්‍යය ආහාරය නිසා පිටන දැන්. අනේ දැන් අපි හොයන්න හදන්නේ මේ සත්‍යයට තියෙන ආහාරයද කියන්නේ. දැන් මේ මේ මේක හරියට ධර්මතාවය දකින්නකොට සත්‍යය කියන එක පිටින්න බෑනේ. ඒකට ආහාරයේ පිළිසිඳ දකින්නකොට සත්‍යසංඥාව දුරු වෙනවා. එතකොට මේ ආහාරයෙන් සත්‍යය කියන තැනත් පටිච්ච සම්පන්න බවක් තියෙනවා. ආහාරය පිටකල්ලි සත්‍යය. තණ්හාවෙන් ආහාර කියන කොටත් පටිච්ච සම්පන්න බවක් තියෙනවා. තණ්හාව නිසායි ආහාර. කියන්නේ මේ ඇතිකල්ලි නෙවෙයි කියන ධර්මතාවය ඔය දෙකේම දකින්නවා. ඒ කියන්නේ තණ්හාව ඇතිකල්ලි ආහාර, ආහාර ඇතිකල්ලි සත්‍යය කියන පැත්තෙන්. දැන් අපි ලෝක අනිත් පැත්තෙන් බලන්න ගියොත් අපි සත්‍යය ඇතිකල්ලි ආහාර කියනකොට සත්‍යයක් හදලා ඉවරයි, ආහාරයක් හදලා ඉවරයි. එතකොට මේ සත්‍ය පුද්ගල සංඥාව ඉක්මවා යන විදිහක් නැහැ. ඒත් මේක මේ පටිච්ච සමුප්පන්න න්‍යාය තේරුම් යන විදිහට මේක තේරුම් ගන්න වෙනවා. එතකොට තණ්හා ප්‍රත්‍යයෙන් ආහාරයිනස්සින් සතිය ගන්න හොතියකට ගැලපෙන්න ඕන. ආහාර ප්‍රත්‍යයෙන් සත්‍යය. ආහාරය ඇතිකල්ලි සත්‍යය කියන එක එකක් ඉනස්සින් සතිය ඉදන් හොති න්‍යායට. ඉතින් මෙතෙන්දී පළවෙනි දේ තමයි මේක කනබොන දෙයට විතරක් හිතන්න එපා. අපි දන්න ඕනම රූපයකට අදාළව මේ ලෝකෙට ඇති ඕනම එකකට අදාළව මේ ධර්මතාවය පොදු වෙනවා. ඒක ගැළපෙනවා ඉස්සෙල්ලා මම කියන්න හැදුවේ රූපේ නිසා සක්කාය දිට්ඨිය කියලා තියෙනවනේ. සතර ආකාරයක්. රූපං අත්තතෝ සමනුපස්සති. රූපය මම කියලා ගන්න පුළුවන්. මම රූපවන්තයි කියලා ගන්න පුළුවන්. මා තුල තමයි රූපේ තියෙන්නේ නැත්නම් රූපේ තුල මා ඉන්නවා. අය හතර ආකාරයෙන් එනවා. දැන් රූපේ ඇත්ත දැක්කේ නැත්නම් රූපේ යථාභූත ස්වභාවය දැක්කේ නැත්නම් එතන සත්‍යය ඉපදිලා ඉවරයි. ඒතර පේනනේ මේ සත්‍යයට අනුග්‍රහ පිණිස නැත්නම් සත්‍යයගේ පැවැත්ම පිණිස මේ රූපය තියෙන්න පුළුවන් වගේ අදහසක්. එතකොට ඕකම මේ සතර ආහාරයටම පොදුයි. අපි දැන් මේ කපලින්ක ආහාරය වෙන් කරගෙන හිතන මේ තියෙන්නේ මොකද? පටිච්ච සමුප්පන්න න්‍යාය නැත්නම් ආර්ය දර්ශනයේ පෙන්වන ආහාර ගැන කතා කරන හැමතැනම කපලින්ක ආහාරය වෙන් කරලා කතා කරලා නෑ. ආහාර හතරටම පොදුයි තමයි දේශනා කරන්නේ. ආහාර වර්ග සූත්‍ර ටික බැලුවොත් තේයි. ඒකම මේ ආහාර කියනකොට අපි අරගේ සතියේ සතු කළා. මේක ඕලාරිකයි සියුම් දෙකම ආහාරවලට ගන්නවා. ඕලාරික කබලින්කාරෝ ආහාරෝ ඕලාරිකෝ වා සුකුමෝ වා කියනවා. ඒකට ඕලාරික ස්වභාවෙත් කබලින්කාහාරි සුකුම සියුම් කියන ස්වභාවෙත් ආහාර සබය. මේක තමතක කරන්න හොඳ නෑ. දැන් අපි ඕලාරික එකට විතරක් කබලින්ක ආහාර කියන්නේ ගියොත් අපිට මේක එකක් තමයි මේ අපි ඉන්න මේ කාම ලෝකෙට විතරක් මේක දාන්න වෙනවා. අපි විශේෂයෙන් දිව්‍ය ලෝකත් එහාට යනකොට බ්‍රහ්ම ලෝක වගේ පැත්තකට යනකොට මේ ආහාර නැද්ද කියන අදහස. එහෙම පැහැදිලි කිරීමක් අහන්න ලැබෙනවා. හැබැයි එහෙම මේ මම දන්න තරමින් සූත්‍රවල කොහෙවත් සඳහන් වෙන්නේ නැහැ. මේ බ්‍රහ්මයන්ට කබලින්ක ආහාර නැහැ, ඊතු ආහාර විතරයි කියන්නේ කියලා සූත්‍රවල නම් සඳහන් වෙන්නේ නැහැ. කවුරු හරි දැක්කලා තියෙනවා නම් කියන්න මේ සූත්‍රේ තියෙනවා කියලා. මම දන්න තරමින් නැහැ. ඒ මොකද මේ මේ සූත්‍රවලදී හරි පැහැදිලි මේ සත්‍යයටයි ආහාර කියන්නේ. සත්‍යයේ ප්‍රශ්න පිළිස. නැත්තම් සත්‍යයට අනුග්‍රහ පිළිස. එතන වෙන් කරන්නේ කාම ලෝක සත්වයාට විතරක් මේ ආහාර කියලා. නැත්නම් එක එක භූමි වෙන් කිරීමක් නැහැ. ඉතින් මේ ඒ සූත්‍රයක් ගන්නකොටත් අපි මේ මම මේ පෙන්වන්න හදන්නේ අපි හිතන් ඉන්න අර කැබලි කරන ආහාර කියන අදහස ගැලපෙන්නේ නැහැ කියන එක. ඊට වඩා පොදුවේ අපි මේ පොදුවේ රූපය කියන අදහස මන්තු ප්‍රාදානස්කන්ධේන ස්කන්ධ මට්ටමේ රූපය කියන පැත්තෙන් ගත්තොත් ඊට වඩා ගැළපීමක් තියනා වගේ කියලා මට හිතෙනවා. පෙරුවන් සරණයි.
පෙරුවන් සරණයි සර්. මේ පබලික් ආහාරය කියන්නේ මේ කනබොන ආහාරය අනබොන දේවල් මුං ඇට කවුටි කියන අදහස නම් ලෝකෝත්තර දර්ශනයේදී වැරදි කියන අදහසේ ඉන්නවා. ඒ වගේම මම තේරුම් අරන් ඉන්න මැත්තේදී අපිට ඇහ කන නාසය දිව ශරීරය කියන රළු මට්ටමේ ආයතන පහට ඇහැට ගොදුර රූපය, කනට ගොදුර ශබ්දය, නාසයට ගොදුර ගන්ධය, කයට ගොදුර පොට්ටබ්බය. එතකොට කියන අර්ථයෙන් තමයි මම තේරුම් ගන්න තියෙන්නේ. එතනදීත් ඇහැට ගොදුර අහත ආහාරයේ රූපය කියද්දි ඇහැ වෙනම තියෙනවා, රූප වෙනම තියෙනවා නෙමෙයි. ඇහැ රූපය කියන දෙපැත්තම පනවා ගන්න සකස් කරන අර්ථයෙන් කියලා ගත්තොත් ඒ ඔස්සේ අපිට හොයාගෙන ගියොත් ඇහැ රූපය කන ශබ්දය, ඇහැට ගොදුර රූපය කනට ගොදුර ශබ්දය කියලා ඇහැත් ඉන්ක්ලූඩින් ඇහැත් අන්තර්ගතව රූපයත් අන්තර්ගතව ඒක හොයාගෙන ගියොත් ඒ සියල්ල හටගන්නේ අවිද්‍යාව කියන අවිද්‍යාව සහ තණ්හාව මූලිකව කියලා යන දිශාවෙන් මේක හෙව්වොත් හරි කියන අදහසක් තමයි මට එන්නේ. පෙරුවන් සරණ.
ඔව්, ඒ වගේ අදහසකින් හොයන්න කියලා තමයි මම මේ කියන්නේ. අපි අර ලෝකෙට අයිති කනබන එකට වඩා එහාට ගියේ. දැන් මේ රූපය කියලා ගන්නවා ඇහැයි රූපේ කනයි ශබ්දේ නාසයේ ගන්ධේ දිව රස කය පොට්ටබ්බ හැපෙන දේව. එතකොට ඒ සීරටම පොදුවේ තමයි මේ අදහස කියන්නේ. ඕක විතරක් නෙමෙයි, ටිකක් ගැඹුරට යනකොට මන ධම්ම දෙකක් අතෙන්ට දා ගන්න වෙනවා. මොකද ආයතන හයෙන්ම මේ පංච උපාදානස්කන්ධේ සකස් වෙන හැටි පෙන්වලා දෙනවනේ. ආහත්තිපදෝ පංසූත්‍රය වගේ වගත්තාම එතකොට ඒ ස්කන්ධ පහ හට ගන්න හැටි. ඒ ස්කන්ධ පහමයි දැන් අපි දන්නානේ පංච උපාදානස්කන්ධේ දුක කියන්නේ. දැන් බලන්න මම අර පුත්තමාංශයේ තියෙන උපමා ටිකෙන් පෙන්නන්නේ මේ ආහාර ටික නේද දුක කියලා. තමන්ගේ පුතාගේ මස් කන්න වෙන එක දුකනේ. ඒ වගේම මොකක්ද ඊළඟට කියේ හැම ගහගෙන ඉන්න එක කොච්චර දුකක්ද? හැම ගැලවිලා නා පිට පොඩි කාලයක් ආවත් කොච්චර දුකද? මුළු ඇඟේම හැම නැත්තම් කොහොම දුකක්ද? ඒ වගේම අර ගින්ගොඩට තල්ලු කරන්න හදන එක මහා දුකක් නේද? ඊළඟට සැතකින් අර 300 පාරක් කන්නවා කියන එක කොහොම දුකක්ද? අපිට මේ මදුරෙක් කනකොටවත් ඉන්න බැරුව ඉන්නවා. උල් පාරවල් 300ක් 300ක් විතර කන්න වුණොත් කොහොම දුකක්ද? එතකොට මෙන්න මෙතන බලන්න මේ කව පැත්තක් හිතන්න කියන්නේ චතුරාර්ය සත්‍ය අර දුක්ඛාර්ය සත්‍ය පැත්තටත් මේක ගන්න පුළුවන්. ඒ කියන්නේ දුක්ඛේ ඥාන. ආහාරය කියන්නේ දුක. දුක්ඛේ ඥාන. එතකොට ඒකේ සමුදය මොකද්ද? මේ තණ්හාව වෙන්න. තණ්හාව නිසා නේද ආහාර. දුක්ඛ සමුදය ඥාන. ඉතින් මෙතන මේ සමුදය දන්න කෙනා ඉදකින් නවතින්නේ නැහැ. මේ ඇතිකල්ලි නෙවෙයි. මේ නැත්තම් ඔහොම වෙන්න බෑ. නැස්මින් සති දන්නවා කියන්නේ නැස්මින් සති දන්නවෝ කියන ඒ පටිච්ච සමුප්පන්න න්‍යාය අවබෝධ කරනවා. ඉතින් මේක නේද සම්මාදිට්ඨිය වෙන්නේ. ලෝකෝත්තර මාර්ගයේ පටන් ගන්න අවශ්‍ය ඥාන ටික නේද මේ. කියන අන්න ඒ වගේ ටිකක් කර ගැඹුරු පැත්තක් මෙතනින් මතු කර ගන්න පුළුවන්. එකයි මම කියන්නේ මේ ආහාරය ගැන නෙමෙයි මේ කතා කරන්නේ සම්මාදිට්ඨිය ගැන. ආහාරයේ පිරිසිඳ දැක්කනම් සම්මාදිට්ඨිය ලෝකෙන් ඈතර වෙන මාර්ගෙ පටන් ගන්න පුළුවන් වෙනවා. ඒක මම හිතනවා ඒ ඔබතුමිය බලන විදිහ බොහොම හොඳයි කියලා. මොකද ඇහැ හරි රූපේ හරි අවිද්‍යා ප්‍රත්‍යයෙන් නම් තණ්හාව ප්‍රත්‍ය වෙලා තියෙනවා. එතනේ අවිද්‍යාවෙන් තමයි අපිට ඇත්ත වහලා දෙයක් තියනවා කියලා පෙන්නන. අර වතුරේ බල්ලගේ ප්‍රමාව වරන් තියෙන බල්ලේ වතුරට එදෙනකොට ඌට වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා හිතෙනවනේ. ඒකනේ ඌ වතුරට ගුරන්නේ. එතකොට ඒ ඌට එහෙම හිතෙන්න ಜಾති දෙකක් එනවා. එකක් තමයි අවිද්‍යාව. අවිද්‍යාව නිසා ඇත්ත ඇති හැටි නොදන්න කම නිසා බල්ලෙක් නැවිලා පේනවා. ඊළඟට ඒක ඇත්ත කියලා බාරගන්නවා තණ්හා. කියන්නේ අවිද්‍යාවෙන් ඇත්ත වහනවා තණ්හාවෙන් ඒක පිළිගන්නවා. ඒකට මෝඩකම නිසා ඇත්ත නොදන්නකම නිසා තියනවා වගේ පෙන්නන එක ඇත්ත කියලා පිළිගන්නවා තණ්හා. තණ්හා සංයෝගය. අවිද්‍යාව නිවරණම් තණ්හා සංයෝගය. අවිද්‍යාවෙන් ඇත්ත වහනවා තණ්හාවෙන් ඒක දැඳෙනවා කියන එක. එතකොට දැන් අර කියපු මේ අජ්ජත් බහිද්ද ඇහැ හෝ රූපේ හෝ අවිද්‍යා ප්‍රත්‍යයෙන් තණ්හා ප්‍රත්‍යයෙන් කියන එක දකින්නකොට බලන්න මෙන්න මේ තණ්හාව නිසායි ආහාර කියන එකට හම්බට ගැලපෙනවා. ඊළඟට ආහාරයේ දුක කියන එක ගැලපෙනවා. ඒ දුක්ඛ සමුදය කියනවා. ඒකම තණ්හාව යෙදුම් නැත්නම් ආහාරයක් පදින්න බැහැ කියන අන්නේ එතන තමයි ඒ ටිකක් ගැඹුරින් දකින්න ඕන තැන. කියන්නේ නිරෝධය කියන එක අනුත්පාදව හටගෙනම නැහැ. තණ්හාව යෙදුම් නැත්නම් හටගන්නම බැහැ කියන ධර්මතාවය. ඒක ඉන්නම ඕන මේ සම්මාදිට්ඨිය ඉන්න නම් නිරෝධේ ඥානෙ. එහෙම කෙනාට තමයි මාර්ගය මොකද්ද කියන අදහසට එන්න පුළුවන් වෙන්නේ. ඒකයි මේක බොහොම ගැඹුරින් තව තව සාකච්ඡා කරන්න ඕන තැනක් කියන්නේ. එහෙනම් මේක ගැන තව තව විමසන්න. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. අර මහත්මිය කියපු එකටම තව එකක් ඇඩ් කරන්න මට මතකයි පුත්තමාංශ සූත්‍රයේම තමන් තිබ්බේ මේ දැන් අර පුත්තමාංශයේ විදිහට බලන්න ඒ විදිහට බලලා මේ පංච කාමික ගුණය දුරු කරන්න තමයි ඒක ඒ විදිහට බලන්න කියලා තියෙන්නේ. ඊට පස්සේ අර හරක හැම ගහන ගහලා තියෙන ඒක වේදනාවට ඊට පස්සේ මේ අර මිනිස්සු අඟුරු වලකට තල්ලු කරන එක මනෝ සංචේතන. ඊට පස්සේ විඥානය තමයි අර විදිහට අර මේ අනිනයකින් බලන්න කියලා තියෙන්නේ. එහෙම බලලා තමයි ප්‍රඥාවෙන් දකින්න කියලා තියෙන්නේ. එතකොට අර මහත්මිය කියපු එක හරි. අර දැන් පංචකාමික ගුණ ඇතිත තියෙන රාගය තමයි අර පුත්ත මාංශය විදියට මේ අයින් කරන්න කියලා තියෙන්නේ. ඉතින් මං හිතන්නේ ඒක පුත්ත මාංශ සූත්‍රයට ගැලපෙනවා ගොඩක් දුරට. තේරුම් ගන්න නේ.
ඔව් ඒක තවත් හොඳ පැහැදිලි කිරීමක් ඒකට ගැලපෙනවා. තේරුම් සරණයි. මේවා පැහැදිලි නැත්නම් පුළුවන් තරම් ප්‍රශ්න කරන්න. මොකද මේ අර සම්මතයේ තියෙන තේරුමෙන් එහාට යන්නයි අපි කතා කරන්නේ ලෝකෝත්තර දර්ශනය. දැන් මේක මම ආයේ මතක් කරනවා අර පුත්තමාංශකේ දෙන උපමා හතර. බලින් ආහාරයට දෙන්නේ තමන්ගේ පුතාගේ මස් කනවා. පස් ආහාරයට දෙන්නේ හැම ගහනවා. ඊළඟට මනෝ සංකේතනාවට දෙන්නේ ගිනි ගොඩකට තල්ලු කරගෙන යනවා. විඥාන ආහාරය කියන එක සැතකින් 300 පාරක් අනින එක. දැන් අපිට ඔන්න ඔය අවස්ථාවලදී උපමාව මතක් කරගන්නවත් පුළුවන් දඩු ගන්න. මම හිතන්නේ තාම විඥානෙට නම් එහෙම පුත්තුවකම ඇති කියලා. අනිත් ඒවටවත් දැන් මනෝ සංචේතන අපි නිකන් හිත හිතා ඉන්නකොට ඒ මේ දිගින් දිගට යන එක මෙන්න මේ වගේ අර ගිනි ගොඩට තල්ලු කරනවා වගේ කියලා දකින්න පුළුවන් නේද? ඒක බලන්න කොහොම ප්‍රඥාවත් කියලා. ඒක ඒ නුවණටම ගන්න ඕන දෙයක්. ඒ වගේ මේ ස්පර්ශය කියන්නේ අර අපි පොඩි තුවාලයක් නෙවෙයි මුළු ඇඟේම හැම ගහලා වගේ වැඩක් ස්පර්ශය. ඒක ස්පර්ශයක් දැනෙනකොට අපි දැන් සාමාන්‍යයෙන් කියන්නේ ඔය සිහිය පිහිටන්න කියලානේ. දැන් ඒකයි මේක කියන්නේ වර්තමානයේ සිහිය තියෙනවට වඩා මහා ගැඹුරක් මෙතන තියෙනවා කියලා. ඒ කියන්නේ සිහිය එක්ක නොනැය දෙන්න ඕන. සතිය විතරන්නේ සම්පජඤ්ඤේ. සම්පජඤ්ඤේ එන්නේ මේ ඔය සම්මා දිට්ඨිය කියන සතර ඥානෙක. කියන්නේ දුක්ඛ කියන්නේ මොකද්ද? දුක්ඛ ඥානං, සමුදය ඥානං, නිරෝධ ඥානං, මග්ග ඥානං, අනය සතර ඥානෙත් එක්ක සිහිය පිහිටන කෙනාගේ තමයි මේ ලෝකෝත්තර මාර්ගය වෙන්නේ. දැන් ඒ සතර ඥානෙ නැති කෙනාටත් සිහිය පිහිටන්න පුළුවන්. එයාට ඉතින් මේ මොහොතේ සිහිය තියාගෙන ඉන්න පුළුවන්. හැබැයි මදපල ලැබෙන්නේ නැහැ. ලෝකෝත්තර මාර්ගය වැඩෙන්නේ නැහැ. ඒ සඳහා මෙන්න මේ ධර්ම තේරුම් ගන්නවා. ඒකේ නුවණක් ඇති කර ගන්නවා. ඒකේ ඥාන හතරක් ඇති වුණොත් විතරයි මේ ලෝකෝත්තර දර්ශනය. ආර්ය මාර්ගය කියන්නේ ලෝකෙන් එතර වෙනවා කියන්නේ මොන වගේ දෙයක්ද කියලා මේ අදහසක් ගන්න පුළුවන් යන්නේ. තෙරුවන් සරණයි. ප්‍රශ්න තියෙනවා නම් යොමු කරන්න අහන්න.
ප්‍රශ්නයක් නෙමෙයි පොඩි අදහසක්. අර සර් දැන් උදාහරණ හතරකින් ලොකු දුකක් තමයි තේන්නේ. නමුත් අපිට ඒහා සමාන ලොකු දුකක් එදා එදා ඒ මොහොතේදී ඇත්තටම දැනෙන්නේ නැහැ. නමුත් මෙන්න මෙහෙම එකක් පේනවා. ඇහැට රූපයක් දකිද්දී, එහෙම නැත්නම් කනට ශබ්දයක් අහද්දී අපි මේ ඒ කනයි ශබ්දයයි, ඒ කියන්නේ මේ පැත්තේ මමයි මට බාහිර දෙයකුයි කියලා මේ දෙපැත්තම හැම තිස්සෙම සකස් කර ගන්නවනේ. එතකොට සිහිය නුවණ තිබ්බේ නැති හැම වෙලාවකම මුලාවන් දෙක තුනක ඉන්නවා. මේ සකස් කිරීමක්, මේක විද්‍යමාන කිරීමක් කියන එක සිහිය නුවණ නැති හින්දා හැම තිස්සෙම බාහිර දෙයක් එක්ක මෙතන මමකුත් එක්ක පැනවීමක් කරනවා. ඒ පැනවීමම මෝඩකමක්, ඒ සකස් කිරීමමත් දුකක්. එතකොට සිහියයි නුවණයි තියෙන එල්බගෙන හිටියොත් විතරයි නිදෙන්නේ. නිදෙන්නේ කියන්නේ නිදුනා නෙමෙයි, පොඩි නුවණක් පේනවා. මේක හැමතිස්සෙම මවා ගැනීමක් මිසක් මොහොතක්වත් ජනයකටවත් පිහිටවන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ වගේම උදාහරණයක් ගත්තොත් මම අම්මා ගැන හිත ඉන්නවා නම් ඒ මොහොතේ දැන් අපිට හිතෙන්නේ බාහිර ඉන්න අම්මා කියලා. එතකොට මේ බාහිරයේ දෙයක් පැනවීමමත් මුලාවක්. එතකොට මේ සකස් කිරීමම මුලාවක් කියන එක සිහිය නුවණ තිබ්බොත් විතරයි මේ මනසේ පිළිඹුවක්. මේක බාහිර දෙයක් දැනගත්තවත් මනසේ උපන්න පිළිඹුව මොහොතකටවත් පිහිටන්නත් බැහැ කියලා එන්නේ. හැබැයි එතනත් මනස කියන තැන අපි අල්ල ගැනීමක් තියෙනවා. නමුත් මුළු සංසාරයක්ම හැම මොහොතකම අපිට අතීතෙත් අපි කරේ මේක, අදත් අපි කරන්නේ මේක, අනාගතෙත් හැම මොහොතකම කරනවා නම් කරන්නේත් මේක. මේකම නේද මුළු සංසාරයක්ම අනන්ත කාලයක් අපි හදන්නේ. සිහිය නුවණ පිහිටිය නැත්නම් මේ සකස් කිරීමම දුක. එතකොට අර කියපු උදාහරණ හා සමානම දුකක එළිලම නේද මම ඉන්නේ හැම මොහොතකම කියන අදහස තමයි මට එන්නේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. ඔව්. ඒක එහෙම තමයි. මොකද අපි මේක කිව්වට අපිට ඒ දුක එකපාරට දැනෙන්නේ නැහැ. මොකද ඒක ඇත්තටම ප්‍රඥාවට ගෝචර වෙන එකක්. ඒක නිකම් ප්‍රඥාවක් නෙවෙයි, සම්‍යක් ප්‍රඥාවක්. මහා ප්‍රඥාවක් නුවණකට තේින්න ඕන. දැන් අපේ නුවණ වැහිලා නේ තියෙන්නේ, අපි ලෝකෙටත් අහු වෙලා නේ ඉන්නේ. ඒ තමන් ගැන බැලුවොත් ඒක, ඒ කියන්නේ අපි කොච්චර සුළු උත්සාහයක්ද මේ දහම වෙනුවෙන් ගන්න. ඒ කියන්නේ ලෝකෝත්තර දර්ශනයට නැත්නම් සිහිය පිහිටන්න මේ දවසේ වෙලාව ගත්තොත් කොච්චර පොඩි වෙලාවද අපි ඒකට දාන. අපිට අනිත් වැඩ ගොඩාක් තියෙනවා. ඒක තමයි මේ දැන් අර උපමා වලින් අපිට මේකේ අදහසක් ගන්න පුළුවන්. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ මේ සත්‍යය දුක දැකලා නැහැ. දුක්ඛේ අඥාන. දුක දැක්කනම් යම් විදිහකින් මේ දුක දැක්කනම් තවත් මොහොතක්වත් සමා වෙන්නේ නැහැ කියනවා අර හිතගෙන ගත්ත කෙනා එගින් නිවන ලැබෙයි. අපි දැන් ඔළුවට ගින්දර ඇවිලෙනවා නම් මොනවා හරි වෙලා වෙන වැඩ කර කර ඉන්නේ නැහනේ, අපිට වෙලාව නැහැ මේ වැඩ ඉවර කරලා ඔක කරන්න කියලා කල් දාන්න පුළුවන් එකක් නෙවෙයි. ඉතින් ඒ වගේ උපමාවක් මේ බුදුහන්දුර දෙන්නේ දුක දැක්කන. ඉතින් අපි දුක දැකලා නැහැ කියන්නේ මම කියන්නේ මේ ටිකක් ගැඹුරින් කියන්නේ දුකේ ඥානං මට්ටම නෙවෙයි අපි ඉන්නේ. හැබැයි අර සාමාන්‍ය කෙනාට වඩා මේ වගේ දුකක් කියන ඉතින් මේක දහම හොයනකොට අවබෝධය එනවා. ඒ වුණාට ඉතින් අපි ගැනම දකින්න තියෙන්නේ ඒ දුකේ ඥානං මට්ටමට ආවනම් හැම තිස්සෙම ඒ ඥානෙට තමයි මේක පේන්නේ. ඔන්න මහා දුකක් වෙන. ඔන්න මහා දුකක්. මේ ආහාර හතරෙන් මොකක් ආවා මේ දුකමයි කියන එක පේන. ඒ කියන්නේ පිහිටලා හිටින මත්තමක් වගේ දෙයක් නේද මේ ධර්ම විමසනකොට තේින්නේ කියන එක. ඉතින් මේක මේ අධෛර්ය වෙන්නත් නෙවෙයි. ධර්ම තව තව විමසන්න ඒක යෙදෙන්න අපි මේක යොදා ගන්න ඕන මේ සූත්‍ර විමසන එක. ඒ කියන්නේ අපි දන්නවා කියලා හිතන එක නෙවෙයි, අපි තාම දන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ තමයි දන්නේ. කියන පැත්තෙන් අපි මේක තව තව විමසන්න. ඒ කියන්නේ අපි දන්න දෙයට වඩා තව දෙයක් තියෙනවා. අන්න ඒකට තමයි මේක විමසන්න තමන්ට හිතෙන්නේ පුළුවන් වෙන්නේ. ඒකයි මං කියන්නේ අර අපි නොදන්න බව දකින එකට සතුටු වෙන්න ඕන. ඒ තමන් නොදන්න බව දැනගන්න එක ප්‍රඥාව. ඒකට දුක් වෙන්නේ එහෙම නෙමෙයි. එතකොට අපි දන්නවා තව කරන්න දෙයක් තියෙනවා, තව කරන්න දෙයක් තියෙනවා. ඒක තමයි මේ යෝනිසෝ මනසිකාරය ඇති කරගන්න උදව් වෙන්නේ ඒකමයි. නැත්තම් අපි මේක දන්නවා කියලා සමහර යෝනිසෝ මනසිකාරය කරන්න යනවා මට නම් මේක පිටතර හිතාගන්න බෑ. ඒගොල්ලන්ට මුකුත් තව කරන්න තියනවද කියලා දන්නවන්නේ. දැන් නොදන්නවා කියලා දැක්කොත් තමයි දැන් මෙතනින් උනත් අදහස ගන්න පුළුවන්. දැන් මේ ආහාර එනකොට අපිට දුකයි කියලා තේරෙනවා. තේින් නැත්තම් අපි ධර්මයේ කොතනද ඉන්නේ? ඉතින් එතනින් තේරෙනවා අපිට තව කරන්න දෙයක් තියෙනවා. තව කරන්න දෙයක් තියෙනවා. මේ ඥානය තව මේ ඥානය පහළ වෙන්න තව කරන්න දේවල් තියෙනවා කියන එක. ඉතින් අපි දැන් මේක තමන්ගේ පැත්තට දාලා බලන්න පුළුවන්. දැන් භාවනා කරන අපි මෙච්චර භාවනා කරනවා, මෙච්චර මේවා කරනවා, මෙච්චර දේ රකිනවා, මෙච්චර දාන දෙනවා මොනවයින් හරි මෙන්න මේ කියන ඥානයට කිට්ටු වෙනවා. නැත්නම් අපි අර ලෝකෙට අයිති විදිහට හොඳ තැනකට යයි. හැබැයි ලෝකෙන් එතර වෙන මාර්ගයට එන්න නම් තව බොහොම හොයන්න වෙනවා මේ ධර්ම තේරුම් ගන්න, සම්මාදිට්ඨිය ඇති කරගන්න. මේ ඒ කරුණ තමයි මට ටිකෙන් ටික මතු කරන්න ඕන. ඒක මතු වෙනවා නම් හොඳයි. ඒකම සරණයි. ඒක මම තව ටිකක් මතක් කරන්නේ දැන් අපිට කවුරු හරි ඕන අපිව භාවනා කරවන්න. මෙන්න මේ මෙහෙම කරන්න, මෙහෙම කරන්න අපි භාවනා ඔක්කට යන්න මේ වෙලාව දාගමු. ඔහොමම හිතනවනේ. ඒක අර තමන් තුලින්ම මේකට ඉන්නේ. මේ දැන් අපිට ඔන්න මහා දුකක් එනවා කියලා පේනවා. අර කොසල් රජුන්ටද කාටද කිව්වේ අර හතර පැත්තෙන් මහා ගල් පර්වත හතරක් පෙරලීගෙන එනවනะ. දිශා හතරෙන්. එතකොට මොකද කරන්නේ? එතකොට මේ අර දැන් කරන ඒවා කර ඉඳලා හරියනවා කියන එක. ඒකයි මේ සතර දුක කියන එක අපිට පේන්නේ නැහැ. අපේ ජීවිතේ කොච්චර කෙටිද කියන එක අපිට පේන්නේ නැහැ. මේ ලැබුණ අවස්ථාව තව කොච්චර සුළු කාලෙද පවතින්නේ මේ ධර්මයක් අහන්න ලැබෙන එක කියන එක අපිට පේන්නේ නැහැ. ඉතින් අපි මරණය කල්ද දානේ තව අවුරුදු 10ක්වත් තියෙනවා කියලා අපිට හිතෙන්නේ නැහැනේ අද හිතෙයි කියලා. දැන් මේ කාලේ කොරෝනා ඇවිල්ලා නම් පොඩ්ඩක් මතක් වෙලා තියෙනවා. ඒ වුණාට ඒත් ඒක ඒගොල්ලන්ට හැදුනට මට හැදෙන්නේ නැහැ කියන පැත්තෙන් ඉන්නේ. ඉතින් අපි මේ ඇත්ත වහවහ මේ කරන්නේ ඒ අපිටම වංචාවක්. එතකොට ඕකට හේතුව තමයි මේ දුක්ඛේ ඥානං කියන එක නැහැ කියන්නේ. දුක්ඛේ ඥානං කියන එක ගන්න මේ එක එක විදි තියෙනවා. ඉතින් මේ සතර ආහාරේ බොහොම වටින තැනක්. මේ එන්නේ දුකක්. මේ එන්නේ දුකක්. ඔබ නිකන් මේ කටපාඩම් කරගෙන දුකක් කියලා හිතන්නේ නෙමෙයි. ඒක තමන්ට නුවණට පේනවා නම් ඔන්න අරමුණක් එනකොටම ඔන්න දුකක්. ඔන්න හිතන්න පටන් ගන්නකොටම ඔන්න දුකක්. එතකොට තව කවුරුවත් පස්සෙන් ඉන්න ඕනද දැන් සිහිය පිහිටන්න කියන්නේ. මේක පේනවා නම් Taman දුක දකිනකොට ඒකෙන් බේරෙන්න Taman මොනවා හරි දෙයක් කරනවා. කියන්නේ අපි දැන් ඔන්න මදුරුවෙක් කන්න එනවා මදුරුවා එන රද්ද ඇහෙනකොටම අපි ඔකට බේරෙන්න මොනවා හරි කරනවා නේ. එහෙම නැත්නම් ඒ පුංචි ඒවා ඊට වඩා මහා දුකක් එනවා පෙනුනොත් එහෙම අන්න ඒ වගේ දෙයක් නේ දුක්ඛේ ඥානං කියන එක. එතෙන්දී ඔය කියන ධර්ම කරුණු දෙක අප්‍රමාදී බව නේද? මේකට වෙලා නැහැ මේ අරවා මේවා මට වැඩ තියෙනවා කියන කතා කී කියා ඉඳීද? තව මේ වැඩ ටික ඉවර කරලා තව අවුරුද්දකින් දෙකකින් පුළුවන් ආවගෙන හොයන්න කියන කතාවට එයිද? එකයි මේක මේ සම්මා දිට්ඨිය කියන්නේ නිකන් සුළුෙන් නම් හිතන්න එපා සෝවන් වෙනවා කියන එක අර බුදුරජාණන් වහන්සේගේ උපමාව. අස්සලෝමයක් සිද්ධියට පළලා ඒකකින් ඒ වගේ එකකට විදින එක ලේසියි කියනවා. සෝවන් වෙන එක ඊට අමාරුයි. මේ ධම තේරුම් ගන්න එකක් මේ ගන්නවා කියලා හිතුවට අපි ඉන්නේ කොතනද කියන එක. ඉතින් මේකේ මේවා කොහොම කියන්නේ තව තව ධම විමසන්න අපි නොදන්න දේවල් වැඩි. මේ දන්නවට වඩා කියන තැන නිතරම මතු කරන්න බුදුරජාණන් වහන්සේ තමයි දන්නේ අපි දන්නේ නැහැ. ඒ හින්දා මේක තව තව හොයන්න ඕන. කියන තැනට එන්නයි මේ සාකච්ඡාවල අපි උත්සාහ කරන්නේ. හොඳයි. තව මොනවා හරි අහන්න තියෙන අත්දැකීම් සරණයි. මේ කියපු දේවල් වුණත් කමන්නේ අනිත් පැත්තට තර්ක කරන්න පුළුවන් නම්.
සර් භාවනාව කියන එක කාටවත් කරවන්න බෑනේ. ලෝකෝත්තර දර්ශනේ එහෙම නැත්නම් මේ මග කියන එක Taman තුලින්ම උපදව ගන්න ඕන. Taman තුලින්ම උපදව ගන්නවා කියන්නේ අපිට තනියම බෑ. ඒ බුදුහාමුදුරන්ගේ ලෝකෝත්තර දැක්ම එන දේශනා සර් වගේ කෙනෙක් පැහැදිලි කරන සර්ගේ පිහිටෙන් අපි කල්පනා කරලා උපදව ගන්න නම් තව ස්වාමීන් වහන්සේලා මාර්ගෙන් මග සලකුණු අහුවෙන පැත්තයි යා යුතු දිසාවයි ඒ අනුමානයෙන් කල්පනා කරලා තම තමා උපද්දව ගත යුතු දෙයක් නිසා කාලවවත් කරවනවා කියන එක සම්පූර්ණ වැරදිසහගතයි කියලා හිතෙනවා. දැන් මේ මොහොතේ දැන් අර සර් අන්තිමට කියපු වාක්‍ය ටික කියද්දි කොච්චර අවිනිශ්චිත ස්වභාවයක ඉන්න කොටසක්ද අපි සතරපාය කට උඩ වගේ මහා භයානක තත්යක නේද ඉන්නේ අපි ඇත්තටම තමා ප්‍රයෝජන ගත්තද මේ ලැබුණ අවස්ථාවෙන් කියලා මහා බයක් එක්ක දුකක් මට මේ මොහොතෙත් කතා කරද්දිත් මටම හිතෙනවා. ඒ වගේ ගොඩාක් වෙලාවට ලෝකෙට අයිති වැඩ කරලා ලෝකෙට අයිති දේ කරන අවස්ථාවලදී එළාමෙකක් වගේ නිකන් වදිනවා වගේ තමන් බුදුහාමුදුරුව කියපු දේද මේ කරන්නේ වගේ ලොකු භයානක දුකක් එක්ක බයක් වගේ එකක් එනවා. හැබැයි ඒ දුකක් එක්ක බයක් එන එකෙන් මට තාම නිදෙන්න බැහැ. ඒක මගේ මොකක් හරි දෝෂයක් වගේ හෙබුත් හිතෙනවා. මේ මම අදහසක් විදිහට විතරයි ඒක ප්‍රකාශ
කරන්නේ. ඒක දැන් නිදීම නෙමෙයි මේ කතා කරන්නේ. නිදෙනවට වඩා ඕන ඔය බය එනවා නම් ඒක තමයි උදව් වෙන්නේ. ඔකේ අර ඒක උපමා තියෙන අර තෙල් පාත්‍රයක් කොහොලා ඔළුව උඩ තියාගෙන යන්න දෙන්නේ කඩුවේ අරගෙන පිටිපස්සෙන් ඉඳන් යනපද කල්යාණී නැතනතනට මේ තෙල් බින්දුවක් කිහිරුණොත් බෙල්ල කපනවා. පදකයා පස්සෙන් එනවා. ඒ වගේ සිහියක් සිහියයි නුවණයි දෙකම තියෙනවා. පොඩ්ඩක් සිහිය නැති වුණොත් ඉවරයි. බෙල්ල කැපෙනවා. ඊළඟට අර ආශිවිසෝකම සූත්‍රයේ එන නේද? අර සර්පයෝ හතර දෙනා විශගෝර සර්පය අතර දිනව සැක බලා ගන්න එකක් නේද අපි මේ කරන්නේ. පොඩ්ඩ මෙස්සමක් දෂ්ට කරනවා. ඊළඟට එතනින් දුවන්න හදන කොටත් පස්සෙන් එළෝගෙන එනවා. රද කෙවු ටික එනවා. තමන්ගේ හොඳම මිතුරත් එනවා තමන්ව මරලා ගන්න. මේ උපමා ඒ වගේ අමාරු දෙයක් මේ ඇත්තටම මේ ලෝකෙන් ඈතර වෙන්න උත්සාහ කරනවායි කියන එක. මොකද ලෝකෙට ඇලිලමනේ අපි ඉන්නේ. අපිට මේක සිහි කරගන්නවත් හිතන එකත් ලොකු දෙයක්. ඒවට උදව් වෙන්නේ ඇත්තටම මේ ධම තේරුම් ගැනීම. මොකද මේ තේරුම් ගැනීම තුලයි අපිට මේ දුක තේරුම් ගන්න. අපි මේ සාමාන්‍යයෙන් කියන මේ කායක දැනෙන දුකවත් මානසික දැනෙන දුකවත් මේ ලෝකේයි දුක නෙමෙයි. ඒ කියන්නේ දුක්ඛ විපරිණාම දුක්ඛ වලට වඩා මෙන්න මේ සංඛාර දුක්ඛ කියන එක තමයි දුක්ඛේ ඥානං වලට උදව් වෙන්නේ. මේ සකස්සන එකම දුකයි. සංකතයි පටිච්ච සම්පන්නයි අවිද්‍යාව ප්‍රත්‍යය. කියන්නේ මේ ලෝකෙ මොකක් සකස් වුණත් දුකමයි. සිටිවිල්ලක් පවා සකස් වීම දුකයි කියන මත්තමක් නෙමෙයි පෙන්වන්නේ අන්තිමට මේ මනෝ සංචේතනාව කියන එක දුකක් කරගෙන ගොඩකට තල්ලු කරනවා වගේ. විඥාණයෙන් මනෝ හරි දැනගන්නවා කියන එකම දුකක්. මේ මොකක්ද රවුල් 300ක් අනිනවා වගේ. ඉතින් ඒ වගේ දකින්න කොහොම ප්‍රඥාවක් ඕනද? ප්‍රඥාව කියන්නේ මේක තේරුම් ගන්න එක. ඒකට එහෙම ඒ කියන්නේ මෙන්න මේ දුක්ඛේ ඥානං එක සතර ඥානය එක තමයි ඇත්තටම ආර්ය මාර්ගයේ උපදින්නේ. එතකම් භාවනා කරන්න බැරුව නෙවෙයි. හැබැයි අපි කරන භාවනා එතකම් ලෝකෙට අයිති භාවනා. ඒ කියන්නේ සමතය එහෙම නැත්නම් පූර්ව ප්‍රතිපදාව. ඒක තමයි ගොඩක් අය අද භාවනාව කියලා අරගෙන තියෙන්නේ. ඒ නිසායි මේ මම ඉතින් මේ අපේ දලුවත් මහත්තයාට මට ආරාධනා කළේ මේ සාකච්ඡාව භාවනා කරන විදිහට තියමු කියලා. මම ඒත් ඉතින් ටිකක් දැඩිව කිව්වා මම මේ සම්මා දිට්ඨිය ගැන කතා කරන්නයි කැමති. මොකද මේක නැතුව අර ලෝකෝත්තර දර්ශනය කියන එක හරියට එනකන් අපි කරන්නන් වාලේ භාවනාවක් කරයි. ඒක ප්‍රතිඵල නැතුව නෙමෙයි, ප්‍රතිඵල තියෙනවා. ලෝකෙටයි ප්‍රතිඵල වුණ කරන් තියෙනවා. භාවනාවක කියන එක බොහොම උසස් නොකර ඉන්නාට වඩා. හැබැයි මේ දර්ශනය ඇති කරගත්තොත් තමන්ගේ ඒ ගමන ඊට වඩා ඉක්මන් වෙනවා ලෝකෝත්තර පැත්තට. බුදුදහමෙන් ප්‍රයෝජනයක් ගන්න වෙන. එතකොට කවුරුත් අපේ පස්සෙන් ඉන්න ඕනේ නැහැ. ඔන්න දැන් භාවනා කරන්න කීකියා. අපිටම මාය පේනවා. දුක පේනවා. අර සමිද්දි සූත්‍රවල කියන්නේ ලෝකයේ දුක. අසයිතිකල්ලි ලෝකේ. නැත්නම් අසයිතිකල්ලි සත්‍යය. අසයිතිකල්හි මාය. දැන් බලන්න මේ මාය කියන එක දැන් මේ එන්නේ මාය. අපිට නිකම් මාය කියනකොට මේ ලෝකේට ඇවිත් මැරෙන එක විතරයි. මේ මොහොතේ මේ මහා දුකක් කියන එක. ඒක දුක්ඛේ ඥානං එක්ක එන එකක්. අන්න ඒ ඥානය එනකන් මේ ධම හොඳට විමසන්න ඕන. එතකන් හිතන්න හොඳ නැහැ අපි ධම තේරුම් ගත්තා කියලා. ඒක මම කියන්නේ මේ ධමයට ගලපගලපම මේ වගේ ඉවයි අපිට බලන්න පුළුවන්. ඉතින් ඒකෙන් කියන්නේ භාවනා කරන එක නවත්තන්න නෙමෙයි, භාවනා කරන්න සිහිය පිහිටන්න සතිය සමාධිය පුළුවන් තරම් වඩන්න. ඒක තව තව මේ ධර්ම විමසන්න විශේෂයෙන් මේ සූත්‍ර වලට ගලප ගලප මොනවද මේ අපි දන්න දෙයක් නෙමෙයි, ඊට වඩා ගැඹුරු දෙයක්මයි මේ බුදු කෙනෙක් පෙන්වලා දෙන්නේ කියන තැනින් මේක තව තව හොයන්න. ඉතින් අපි එකතු වෙලා හොයමු කියන එක තමයි මම මේ කියන්නේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි රවි මහත්මයා. දැන් ඒ කියන්නේ ඇත්තටම අපි මේ අපිට අරමුණක් එනකොට, ඒ කියන්නේ මේ අපි ආයතන හයතම අපි හැමතිස්සෙම මේ සතර ආහාරයම ඇත්තටම එතන ක්‍රියාත්මක වෙනවා නේද? ඒ කියන්නේ අපිට විශේෂයෙන්ම දැන් පාදශය කියන එක අපිට තපස් ආහාරයමනේ අපි මේ හැම දෙයක්ම අල්ලගන්නේ. නමුත් එතකොට මේ ආහාර හතරම ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ ඇත්තටම පටිච්ච සමුප්පාදයම තමයි මෙතන කියන්නේ. ඒ වගේම දැන් ඇත්තට මේ ආහාරය කියන එක තියෙන්නේ උද්‍යවඥානේ එන එකක්නේ. ඒ කියන්නේ එද්දී අපි මේ කතා කරන්නේ ආහාරය විදිහට. ඒ කියන්නේ උද්‍යවඥානේ බලනකොටත් මේ අවිද්‍යා තණ්හා, ඒ කියන්නේ අවිද්‍යා ආහාර කර්ම ආහාර වගේ කියනකොට එතනත් ඒ පටිච්ච සමුප්පාද ක්‍රියාවලියම තමයි මේ අපි කතා කරන්නේ නේද රවි මහත්මයා? පොඩි ඒක නිකම් මේ තව ටිකක් පැහැදිලි කර ගන්න ඇහුවේ. කෙරුවන් සරණයි.
ඔව් ඒ හිතන විදිහ හරි. ඒ කියන්නේ එකක් මේ පටිච්ච සමුප්පාදේ දැක්කොත් විතරනේ ධම දැක්කවෙන්නේ. ඒකට මේ පටිච්ච සමුප්පන්න බවම දකින්න ආහාර පරියාය උදව් කරගන්නවා. ආහාරය නිසා කියන එක. ඒකන ඒ ලෝකෝත්තර දර්ශනයේ එනකොට පටිච්ච සමුප්පන්න බව දකින්නවා කියන්නේ නැසින් සපීදාන් හොති කියන හතර ආකාරي මේ තරලි මේවි මේ නැත්තම් කොහොම වෙන්න බෑ කියන ධර්මතාවයම පේන්න ඕන. ඒ එතනම අර සතර ඥාන එකක් ගැලපෙනවා කියලා තේයි. ඒක තව ටිකක් අපිට ධර්මත ගලපගන්න පුළුවන් මේ බුදුහාමුදුරු පෙන්නපු මේ වගේ මේ මහා දරුණු උපමා දෙන්නේ. මේ අපි හිතන ලේසි දේවල් නෙවෙයි. නිකන් හිතන්නකෝ තමන්ගේ එකම පුතාගේ මස් කනවා කියුවා මොන වගේ උපමාවක්ද? ඊටකට මේ පොඩි තුවාලකින් ඉන්න බැරි අපිට හැම ගහනවා කියුවා මොන වගේ උපමාවක්ද? ගිනි ගොඩකට එක්කෙනේ නෙමෙයි හතර දෙනෙක් අල්ලගෙන ඇදගෙන යනවා ගිනි ගොඩට දාන්න. ඈ ඊළඟට අර උල් 100කින් අන්නවා කියන එක 300ක් දවසකට. අපිට මේ කවුලක් ඇනුනොත් ඉන්න බැරුව ඉන්නේ. මෙච්චර බර කරලා මේවා දෙන්නේ මේ අපි හිතන තරම් නිකන් බොහොම අර ඔබතුමිය කියන අර සුඛාපටිපදා කියන පැත්ත නෙමෙයි මේකේ එන්න ඕන. සුඛාපටිපදාවට එන්න නම් දුක දකින්න ඕන. දුක අවබෝධ කරන පැත්ත මම නම් විතරම කියන දෙයක්. මේ අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි දුක දෙන්නේ නැහැ. දුක දුක විදිහට දකින්න බෑ. අපි මේ කොච්චර දන්නවා කියලා හිතුවා. ඔතනමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් දැන් ගොඩක් අය එන්නේ මම දුක දන්නවා, මම හේතුවක් දන්නවා, මම ඒක දන්නවා, මට මාර්ගය විතරක් කියා දෙන්න කියලා. ඕක කියා දෙන්න පුළුවන් කමක් නෙවෙයි. තමන් දුක දැක්කොත් තන මාර්ගය උපදිනවා. මොකද දුක්ඛේ ඥානං. දුක දකින්න බෑ සමුදය දකින්න නැතුව. අතගන්නේ මෙහෙමයි කියන එක අනිවාර්යෙන් දකින්න වෙනවා. ඒක මේ සමුදය ධම්මානුපස්සී කියන එක සතරවත් ගත්තානේ හැම තැනම පටන් ගන්න සමුදය දකින්න. සමුදය දැක්කේ නැත්නම් දුක අවබෝධ වෙන්නේ නැහැ. ඒ වගේම දුක අවබෝධ වෙන්නේ නැහැ කරන්නේ නිරෝධය අවබෝධ වෙන්නේ නැහැ. නිරෝධය ඥාන. කියන්නේ සමුදය දැක්කේ නැත්නම් අපිට මේ ඇතිකල්ලි මේ වේ කියන ඥානය එන්නේ නැහැ. මේ නැත්නම් අහු වෙන්න බැහැ කියන ඥානය එන්නේ නැහැ. ඔය ඥාන තුන නැතුව කවදාවත් මගේ ඥාන මාර්ගයේ මොකද්ද කියන නුවණ පහළ වෙන්නේ නැහැ. ඒකයි මේකේ මේ සම්මා දිට්ඨිය අනිවාර්යයි. ඒ සම්මා දිට්ඨිය ඇති කරගන්න අපිට වෙන විදිහක් නැහැ. මේ ධහම නැවත නැවත ඉතින් මේ ධහමට ගලප ගලපම මේක හොයන්න වෙනවා. ඒ අවස්ථාව, ඒ කියන්නේ ධහමෙන් අපි ප්‍රයෝජනයක් ගන්නවා වෙන්නේ අනය සම්මා දිට්ඨිය ඇති කරගත්තානම් එහෙනම් ඒකට පුළුවන් තරම් ඉතින් උත්සාහ කරන්න තියෙන එක තමයි ඒකත් අප්ඩේටින් අර ගාක් විදිහට මේක ඇහෙනවා. අපි ඉතින් කොහොම හරි දක්ෂ වෙන්න ඕන මේ නියම ධර්ම මොකද්ද කියලා තෝරලා විශේෂ ගන්න. ඒකට තම තමන්ගේ ප්‍රඥාවමයි ඕන වෙන්නේ. වෙන කෙනෙක් ගෙනත් දෙනකන් බලන් ඉඳලා නම් හරියන්නේ නැහැ. ඉතින් එතෙන්දි මම කියන්නේ මේ අඩුපාඩුවක් පෙන්නලා දෙනකොට ඒකේ සතුටු වෙන්න කියලා මට මෙන්න මෙතන වැරදි කියලා කවුරු හරි පෙන්නලා දෙනවා නම් මේ දහම් ඒක හේතු ඇතුව වෙනවා. දහම් මෙතෙන්ට ගැලපෙන්නේ නැහැ කියලා කියන්න ඉන්නවා නම් අන්න එයා තමයි කල්යනා මිත්‍රයා වෙන්නේ මම දකින්න විදිහට. මොකද අපිට එතකොට තව ටිකක් මේක හොයන්න ඕන. ප්‍රඥාව වඩන්න තව තියෙනවා කියන එක. එහෙම යන කෙනාට මම හිතනවා මේ ක්ෂණ සම්පත්තියෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඒ පුරාණ මහත්මිය කියපු ටික හරි මේකට ගැලපෙනවා. ඒකේ මුලින්ම කියපු කතාවත් අර අපිට අරමුණක් එනකොටම ඔතන ඇත්තටම හොඳට හිතුවොත් මේ පේනවා එතන සතර ආහාරින තියනවා කියලා. එක ආහාරයක් නෙමෙයි. කබලෙන්ක ආහාර, පස්ස ආහාර, මනෝ සංචේතන, විඥාන කියන හතරම අටගෙන ඉවරයි. ඉතින් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ බලන්න ඔය හතරම දුක්ඛාති හතරක් නම් අර උපමා හතර වගේ අපිට ඔය එකකින්වත් මේ දුක පෙනිලා නැත්නම් අපි කොච්චර අසරණ සත්‍යකද ඉන්නේ කියලා. ඒකයි මේ දුක්ඛේ ඥානං නැහැ කියන්නේ. එච්චර පේන්න හතර විදිහක්ම තියෙනවා මහා දුකක් එන්නේ කියලා. ඒ වුණාට ඒ දුක අවබෝධ කරගන්න අපිට ශක්තිය නැහැ. දැන් දුක අවබෝධ කරනවා කියන්නේ දුක විඳිනවා නෙවෙයි. එයාට තමයි මේ දුකෙන් එතෙර වෙන මාර්ගය හොයාගන්නත් පුළුවන්. ඒ කියන්නේ එතෙන්ට සිහිනවන පිහිටන්න විදිහක් තමයි මේ දේශනාවල තෙන්නම් කරන්නේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි රවි මහත්මයා. ඒ කියන්නේ ඇත්තටම අපි මෙතන කතා කරා මෙතන කියන්නේ මේ සංඛාර දුක්ඛ කියන එකනේ. මොකද අනිත් දුක වල නම් අපිට අහු වෙනවා. නමුත් අර සැපේ තියෙන දුක අපිට අහු වෙන්නේ නැහැ නේද? ඒ කියන්නේ අපිට මොන හරි දෙයක් එනකොට සැප දෙයක් අපිට ඒක දුක බව තේරෙන්නේ නැහැනේ. ඒ කියන්නේ ඒක සතිය පිහිටපු වෙලාවක විතරයි මේක සංඛාර දුක බව අපිට අවබෝධ වෙන්නේ නේද? දැන් එතන තමයි අපිට තියෙන ඒ කියන්නේ අර සැපය එන වෙලාවට දුක බව තේරෙන්නේ නැති එක තමයි අපිට තියෙන මූලිකම ප්‍රශ්නේ මං හිතන්නේ. තේරුවන් සරණයි රවි මහත්මයා. සැපය එන
වෙලාවට දුක තේරෙන්නේ නැහැ. කියන්නේ සුඛ වේදනාවක් එනකොට දුක දැනෙන්නේ නැහැ නේද? දුක් වේදනාවක් එනකොට අනේ මේක දුකයි කියලා දැනෙනවා. උපේක්ෂාවක පැලිය දැනෙන්නේ නැහැ. මේ හැබැයි අපිට තියාගන්න ඒ කියන්නේ ලෝකෙට අයිති පැත්ත.
කියන්නේ ඇත්තටම රවි මහත්මයා සංඛාර දුක්ඛේ නෙමෙයිනේ අපි කියන්නේ දකින්නේ සැප. දුකේදී දුක දකින්නවා කියන්නේ දුක දුක්ඛේ වගේ දෙයක්නේ. කියන්නේ හැමතිස්සෙම තියෙන සංඛාර දුක්ඛ අපිට පේන්නේ නැහැ කියන එක. මම
ඉතින් අදහස් කරන්නේ ඔව් නෑ ඔක දහමේ පෙන්නනවා දුක කියන්නේ එකක් දුක්ඛේ ඥානං කියන්නේ තව එකක් දුක්ඛේ ඥානං එනවා කියන්නේ දුක විඳිනවා නෙවෙයි ඒ දුක්ඛේ ඥානය තමයි කියන්නේ දුක කියන්නේ මොකද්ද කියන්නේ ඥානේ ඥානයට අහු වෙන දුක මේ කයට දැනෙන දුකක්වත් හිතට දැනෙන දුකක්වත් නෙවෙයි මේ පෙන්නන්නේ ඒ දුක්ඛේ ඥානයට අපිට දුක් වේදනාව නෙවෙයි සැප වේදනාවවත් අදුක්කම අසුක වේදනාවවත් ඒකත් දුකයි. එතනේ ලෝකේ දුකයි. ලෝකේ දුකයි. ඒක තමයි සත්‍යය. ලෝකේ කිව්වා සත්‍යය කිව්වා මොකක්ද අනිත් දෙක? ඇසයිතිකල් ලෝකය සත්‍යය දුක මාර්ගය. හතරම එකයි. අපේ ආයතන ඇතිකල් ටික තියෙනවා. අපි ලෝකෙට අහු වෙනකන්. කියන්නේ මේවා සංකත බව අනිත්‍ය බව පටිච්ච සමුප්පන්න බව අවිද්‍යා ප්‍රත්‍යයෙන් බව දැක්කේ නැත්නම් මේ ඥානය එන්නේ නැහැ. ඒකයි සම්මාදිට්ඨිය කියන එක හරි වැදගත් වෙන්නේ. මේ සම්මාදිට්ඨිය අපි හිතන තරම් පහසු දෙයකුත් නෙවෙයි. මල් ඔෆිස් කියලා කෝල් එකක් කරනවා. පෙරවන් සරණයි මොනවා හරි තියෙනවා නාහන්.
පෙරවන් සරණයි මේ රවි මහත්මයා අර අපි ඉංග්‍රීසි තුරණි මහත්මයයි අද අර SD නමින් ඉන්න මහත්මයා දෙන්නම මතක කරු කරනවා අර කය බලයක් බවට පත් කරන දෙයක් ආහාරය ඇකීම ඒක අර්ථය පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕන. ඒක කොතන දිබ්බ කියන විශේෂයෙන් කියන්න පුළුවන් නම්
ඒක මට නම් තියෙන තැන මතක නැහැ. අපේ සුලානි මහත්මියටම තමයි තියෙන තැනයි මොකද්ද කියන එකයි. මෙතන මම පොඩි දෙයක් මතක් කරන්නම්. අපි ඔය දැන් ආහාර කියනකොටම අපිට හිතෙන්නේ අපේ කයේ පැවැත්මට තියෙන දේවල් කියලා. අනේ ඔතනත් වැරද්දක් තියෙනවා. මේ මේ බුදුහාමුදුර කොතනවත් පෙන්නන්නේ මේ ශරීරයේ පැවැත්මට තියෙනවා ආහාර කියලා. මේ සූත්‍ර හැම එකෙම පෙන්නන්නේ සත්‍යයගේ පැවැත්මටයි ආහාර. අපි එතනත් වරද්දගෙන තියෙනවා මේ කයේ පැවැත්ම කියලා. ඒකත් මේ කියපු හින්දා මට මතක් වුණා තව හිතන්න ඕන තැන. ආහාරක තුලන් හක්නේ පුළුවන් නම් ඉදිරිපත් කරන්න නැත්නම් වෙන කවුරුත් කරේ.
රවි මහත්මයා මට ඇත්තටම මේ මටත් මතක නැහැ දලුවත් මහත්මයා. මම හිතන්නේ SD මහත්මයාට පොඩ්ඩක් පුළුවන් නම් දන්නවත් දන්නේ මට නම් කන මතක නෑ ත්‍රිපිටකේ තියෙන. තේරුවන් සරණයි.
තෙරුවන් සරණයි. මම ඒක අර මම කියනකොට කිව්වේ මේ අද දවසේ කීප දේශකයන්න් වහන්සේලා කීප නමක් ඔය කියන අදහස් එතෙන්දි මං ගත්තේ. හැබැයි මට සූත්‍රයකින් නම් හම්බ වුණේ නැහැ ඒ අදහස. හැබැයි ඒක ඊට සමාන අදහසක් තමයි කජ්ජනීය සූත්‍රයේ දෙන්නේ. දැන් බලියක් කියනවාම වගේ අර නිකන් මට තේරුණේ නිකන් මට මීනින් එකාවේ. දැන් කජ්ජනීය සූත්‍රයේ කියන්නේ රූපපීටි රූපන් අන්න ඒ වගේ අදහසක් නේ. අන්න ඒක එච්චරයි මෙවුව උනේ. අනිත් මේ බලියක්ම කියන ඒ වචනේ නම් මට සූත්‍රයක හරිය කොයි හරිය හම්බුන්නේ නැහැ. හැබැයි කීප අවස්ථාවක විවිධ දේශකවරුන් මේ විදිහට අර්ථ දක්වනවා මට ඇහිලා තියෙනවා. පෙරුවන් සන්නයි.
එතන මේ තව මට පොඩි දෙයක් මතක් වුණා ගලුවත් සමහත්තය. ඒක අර නිරෝධ සූත්‍රයේ තියෙන අර බක්ඛානන් දේවානම් ඒ කියන්නේ ආහාරයේ විදිහට කියන තැනක් තියෙනවා. ඒ කියන්නේ මේ කබලෙන්කා ආහාරේ කියන්නේ කනබන ආහාරේ කියන තැනකුත් තියෙනවා. හැබැයි එතන හොඳට බැලුවොත් එයි ඒක අර ලෝකෙට අයිති අර්ථයෙන් තමයි කියලා තියෙන්නේ. අර ඒක ඉක්මවා ගියොත් අර බ්‍රහ්ම කියනවා වගේ අදහසක් එතන අනුභව කරන ආහාරේ කියන අදහසෙන් බක්කානන්ද ඒවානම් කියන වචනේනවා. ඒ කියන්නේ නිරෝධ සූත්‍රය
මොකද තියෙන්නේ තමයි
එකනම් පොඩ්ඩක් කරලා ගන්න වෙයි. නිරෝධ සූත්‍රයේ කියන එකේ තමයි මට මතක විදිහට ඒක
තියෙන්නේ.
එතන හොඳට බලන්න එතන මේ සතර ආහාරයක් ගැන කතා කරන්නේ නැහැ. දැන් පටිච්ච සමුප්පාද අර්ථයේ මතු කරන හැම සූත්‍රෙම එක ආහාරයක් නෙමෙයි සතර ආහාරෙම කතා කරනවා. ඒ ගැන සිනුත් ඒක තේරුම් ගන්න පුළුවන්. අනිත් එක තමයි එතන පුද්ගලයාට සාපේක්ෂ ආහාරයක් ගැනයි කතා කරන්නේ. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය ඇතුළු. එතනෙනුත් තේනවා එතන මේ ලෝකෙට අයිති මට්ටමින් විස්තර කරලා තියෙනවා කියලා. පෙරවන් සරණයි.
පෙරවන් සරණයි. මේ මතයව ඇත්තම මේ නිරෝධ සූත්‍ර ගණනාවක් තියෙනවා එකයි. අපි කිසියතත් අපි එක බලමු. මේක මේ එක හොඳයි විදිහට එක තියෙන තර දැනගත්තේ. මොකද සරබජීතන පුඩං කච්චේ මේ පදරමක් ඇතුළේ යරමත් කියන්නේ කියලා තේරුම් ගමු කොහොමද කියන්නේ කියලා. විශේෂයෙන් අර අනිත් මම අහපු ප්‍රශ්නේ අපි මේ කිවිසර ප්‍රචාරයේ තියෙන සමාජයට මේ ඉදිරියට මේක අපි අහන කච්චේ කියයි සමන සිසු එකෙන් තමයි ඔය මේ කය බලියක් කතාව කිව්වේ කියලා. ඒ නිසා අපි අද සාමාන්‍යයෙන් ප්‍රසංග වෙනවනේ ඇත්තටම උපුගන් බෙල් දෙන්න නොකින්. ඒ නිසා මේ පැහැදිලි මතන්ද අපි ඒක නම මම ඒක ඇහුවේ. එවනම් අපි දැනට ඒක පස්සේ කියමු. අපි ඒක තාම දැන නැති දෙයක් ඇදිද නේද? මේ
ඔව් මම නම් ඕක කතා කරලම නෑ. මගේ සාකච්ඡාව
තමයි තුනේ ගන්නේ. නෑ ඒක නෝ ඒක ඉන්න මම මතු කරන්නේ ඒක ඔබතුමාගේ නම් තමයි යන්නේ. කොග්ගල්ගේ මාත්‍යගේ සාකච්ඡාව කියලා කියන්නේ. ඒ නිසා මේ කීපු අය කියනකොට ඒ සූත්‍ර දේශනාව තියෙනවා නම් ඒ තියෙන තැනත් එක කියන්න. විශේෂයෙන් මේ වගේම මේ ආමඳුරු කියලා යාමඳුරු නංගන් එක නම් කියන්න එපා. මෙතන අපිට ඒක අදාළ නැහැ. මේ නමක් නොකිව කිව්වට කමන්නේ නැහැ. මාත්‍ය කිව්ව වගේ අපි කියන්නේ තේරලා තියෙන සූත්‍ර පිටකේවත් නැති දේවල් විශ්වාස නොකර මේ හොයන්නේ ගන්න නිසා ඒ විදිහට මම එමුනම් තවදුරටත් විනාඩි 15 කට කාලයක් තියෙනවා සාකච්ඡාවට කලින් සුසන්දාවත් නැතනම් එකතු වෙන්න.
හොඳයි මම තව කරුණක් මතක් කරන්නම් දැලුවත් තමයි කවුරු හරි අනකන් එකක් තමයි මේ සම්මා දිට්ඨි සූත්‍රයේ ආහාර ගැන කියන තැන මම හිතන්නේ ඒක චිත්තක් බලන්න මේ අර සංහා සති ආහාරෝ හෝති වගේ අදහසක් එන්නේ. ඒ කියන්නේ මස්මි සති ඉදං හෝති කියන අදහස එතනත් මතු කරනවා සම්මා දිට්ඨි සූත්‍රයේදී. ඒ තණ්හාව ඇති කලෙහි ආහාර. ඒකට අපි ඔන්න අතන හොඳට විමසන්න ඕනක. ඊළඟට මේ තව ඔය අත්තිරාග සූත්‍රය අදත් මතක් කළා. ඒකේ මම හිතන්නේ තියෙන්නේ දැන් ආහාරයට හරි මොනවට හරි ඡන්දය ඇත්නම් දුක. ඒ කියන්නේ ඡන්දය ඇත්නම් අර පටිච්චසමුප්පන්න විදිහට දුක මතුවෙන හැටි දිගට පෙන්නලා තියෙනවා. ඒකට මේ ඒ අර සංහාව නිසා ආහාරය කියන එක වෙන මේවයින් මතු කර ගන්න ඕන. මොකද මේවා කතා කරන එකේ අදහස කෑම හදන හැටි උගක් ඉගෙන ගන්න, තව රෙසිපි එකක් දැනගන්න එක නෙවෙයි. මේකේ පටිච්ච සමුප්පන්න බව තේරුම් අරගෙන සම්මා දිට්ඨිය ඇති කරගෙන මේ ලෝකෙන් එතර වෙන පැත්ත මතු කර ගන්න එක. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. කල්ලාන සුත්‍රින් එක දෙන්නේ තවනන් කිව්වත් නිසා අපි චන්දපීස් මාගේ බොහොම උනන්දි මේ සාකච්ඡා දෙක තු ගන්න කියලා අපිට මතක් කරලා සිටි. අපි මේ ඉඳලා ඔබතුමීට ආරාධනා කරනවා සාකච්ඡා දෙක දෙන්න.
තෙරුවන් සරණයි. කොග්ගලගේ මහත්මයා, දල්වත් මහත්මයා ඇතුළු සියලු දෙනාට, දල්වත් මහත්මයා කිව්වා වගේ මම ආශාවන් හිටිය රවි මහත්මයාගේ සාකච්ඡාවට සම්බන්ධයෙන් විශේෂයෙන්ම ප්‍රේවත ස්වාමීන් වහන්සේගේ සමග කරන ධර්ම සාකච්ඡාව මට ඇහුණා. එතකොට රවි මහත්මයාගේ සටහනටත් ඇහුණා. ඒ ප්‍රේවත ස්වාමීන් වහන්සේගේ ධර්ම සාකච්ඡා හුඟා සාරවත් කියලා මට තේරුණා. මට හිතුණා මේ සාකච්ඡාවට සහභාගී වුණොත් තව හොඳ අවබෝධයක් ගන්න පුළුවන් වෙයි කියලා. ඇත්තටම කියනවා නම් මේ දුක කියන එක මට නම් තේරෙන්නේ නැහැ. හැබැයි මට පොඩ්ඩක් තේරෙනවා මේක අනාත්ම ගතියක් තියෙන විදියනම් මට තරමක් පොඩ්ඩක් තේරෙනවා. ඒ කියන්නේ මේ කරන්න කෙනෙක් නැහැ කිරෙන දෙයක් මිසක්. ඒ කියන්නේ ඇහැට රූපයක් දැකලා අපිට මේ ඇතුලේ කෙරෙන සංස්කරණය ඒක කරන කෙනෙක් නැහැ. ඒක කෙරෙන දෙයක්. ඉතින් ඒ කෙරෙන දේ අපි වැරදියට තමයි මේ තේරුම් අරගෙන තියෙන්නේ. අන්න එහෙම වගේ එකක් තමයි මට තේරෙන්නේ. නමුත් මට දුක නම් ඉච්චරම නම් තේරෙන්නේ නැහැ. මම ඉතින් හරි සතුටු වෙනවා මේ දුක විස්තර කරන සාකච්ඡාවට මම සහභාගී වුණ එක ගැන. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි චන්ද්‍රපීස් මහත්මිය. රවි මහත්මයා චන්ද්‍රපීස් මහත්මිය ප්‍රකාශ කරන සම්බන්ධයෙන්.
ඔව්. ඒකටකින් සතුටු වෙන්න පුළුවන්. මේ දුක කියන එක නොතේරෙන බව එතුමිය කියනවා. ඉතින් මමත් ඕක තමයි හැමතැනම ඔය ග්‍රහම කියාගෙන තැන්වල ගිහම අහන්නේ. ඔය කොච්චර කිව්වත් මට නම් මේ දුක කියන එක තාම තේරෙන්නේ නැහැ මේ බුදුහාමුදුරුවෝ කියන විදිහට. මොකද එහෙම වුණා නම් අපි වෙන වැඩ කර කර ඉන්නේ නැහැනේ. මේ දුක දුරු කරන්න අර හිසගෙන ගත්ත කෙනා ඉගෙනීම නම් උත්සාහ ගන්න ඕනේ. ඉතින් මේ කියන්නේ මම නම් කියන්නේ අපේ අඩුව ඔතන. හැබැයි මේ දුක දැක්කේ නැහැ කියන එකේ තියෙනවා සතර ඥානය. මොකද දුකේ ඥානං ආවොත් අනිවාර්යෙන් ඉතුරු ඥාන තුනක් එතන තියෙනවා. ඒ හින්දා ඒක මොන එකකින් කිව්වත් එකක් තේරෙන්නේ නැත්නම් කියන්නේ සමුදය වෙන්න පුළුවන්, නිරෝධය වෙන්න පුළුවන්, මාර්ගය වෙන්න පුළුවන්. කොතන හරි Tamanට පැහැදිලි නැහැ කියන්නේ ඥාන හතරම නැහැ කියන එක. ඒක කිව්වහම මට බනින්න එපා. ඒක එහෙම තමයි දහම. මේ කැමති වුණත් නැති වුණත් ඒ මං හැමතිස්සම කියන්නේ අර අපි දන්නේ නැහැ කියලා දකින්න පුළුවන් නම් ඒක ප්‍රඥාවක් වෙනවා. ඒක උදව් වෙනවා Tamanta තව තවත් ධහම හොයන්න. මේ එතුමිය කියපු තව කරුණක් මං ඒක සමහරවිට අපිට දිගට කතා කරන්න වී අර කෙනෙක් නැහැ ක්‍රියාවලියක් තියෙනවා. මං හිතන්නේ අද කාලේ ටිකක් ප්‍රසිද්ධ මාතෘකාවක් ඕක. දැන් ඔතන මං විතර ප්‍රශ්න කරන එකක් ඔය ක්‍රියාවලිය නැත්නම් ධර්මතාවය තියනවා කියලා දැනගත්තේ කවුද? ඒක විඥානයක් නෙවෙයිද? විඥානයක් නම් එන්න මෙතන තියෙන ආහාරය අපහු වර උල් 100කින් නැත්නම් 300කින් අනිනවගේ කියන එකක් චුට්ටක් හිතේ තියාගෙන මේවා තව හොයන්න ඕන කියන එක. පෙරුවන් සරණයි.
දැන් එතනදී මේ දුක කියන එක පිළිබඳ යම්කිසි අවබෝධයක් තිබ්බොත් විතරයි අනාත්මය දකින්නේ. ඉස්සෙල්ලාම අනාත්මය දැකලා දුක දකිනවා කියලා එකක් වුණොත් එතන අඩුවක් තියෙනවා. මේ සංස්කාර දුක්ඛය හටගන්න හැටි දැක්කොත් තමා අනාත්මයක් එතන විද්‍යමාන වෙන්නේ වගේ දැක්මේ එතන පොඩි වෙනස්කම් තියෙනවා කියලා මට හිතෙනවා. ඒක එහෙමම අනාත්මය මුලින් දැකලා දුක දකින්න එකට වැඩිය සංස්කාර දුක්ඛය කියන එක දැක්කොත් එතන අනාත්මයක් නැහැ කියන එක ප්‍රකට වෙනවා වගේ ඒ දිසාවේ වෙනසක් වගේ එකක් තමයි මට හිතෙන්නේ.
ඔව් මම හිතනවා ඒක හරි කියලා. ඒකද මේ කාලේ තවත් අහන්න ලැබෙන එකක් මේ අනාත්මය ඉස්සෙල්ලා දකින්න ඊට පස්සේ අනිත්‍ය දුක්ඛ දකින්න කියන එක. මම හිතන්නේ ඒකත් මේ අනුවණින් විමසන්න කියන්නේ මට හිතන විදිහට නම් දහමට ගැළපෙන දෙයක් නෙවෙයි. මොකද අපිට දේශනා ගොඩක තියෙන්නේ මේ අනත්ත ලක්ෂණ එකේ ඉඳලා ඔළුගඩාක් සූත්‍රවල පෙන්නන්නේ නන්දකෝවාද එක ගන්න පුළුවන්. මේ හැම එකේම අහන්නේ මේ මොනවහරි දෙයක් යමක්. යමක් නිත්‍යද අනිත්‍යද කියන ප්‍රශ්නේ ඉස්සෙල්ලා. ඒකට උත්තරේ දුන්නොත් නිච්චං වාති අනිච්චං වාති කියලානේ අහන්නේ. අනිච්චං බන්තේ කිව්වහම ඊට පස්සේ යදනිච්චං තං දුක්ඛං කියන තැන ප්‍රකට කරන්නේ ඊළඟට යමක් අනිත්‍ය නම් ඒක සැපද දුකද කියන ප්‍රශ්නේ දෙවෙනවා. ඔය දෙක දන්න කෙනාට තමයි කියන්නේ යමක් අනිත්‍ය නම් දුක නම් විපරිණාම ධර්මයක් නම් ඕක මම මගේ මගේ ආත්මය කියලා ඒ ආත්මෙ නෙවෙයි කියලා කියන්නේ නැහැ. ගන්න එක සුදුසුද කියලා තමයි සූත්‍රවල දකින්න ලැබෙන්නේ. ඉතින් මේ එකකවත් කියන්නේ මට නම් ඇටහිලා නැහැ. ඉස්සෙල්ලා අනාත්මය හොයාගෙන ඊට පස්සේ දුකයි අනිත්‍යයි තේරුම් ගන්න කියන තැනක්. ඉතින් ඒවත් මම හිතන්නේ මේ ගහම හොයනකොට ටිකක් පරිස්සමෙන් හොයන්න ඕන තැන ඕන සියුම් තැන් කියලා මම හිතනවා. තිරුවන් සරණයි
පද්මා අක්ත මහත්මයත් සම්බන්ධ වෙන්න අපි මේකට යමු. තිරුවන් සරණයි.
හයි. මම හිතුවා ආවි මේ සාක්ෂාත් කරගන්න.
ඔව් පද්මා හැමදාම ප්‍රමාදයිනේ නේ.
හැමදාම නැහැ ඉතින් අද
නෑ මම නිකන් ඉහිලුවක් කළේ අප්‍රම අපේ
මතකද? ඔව්. අහුවෙලා ආවයි කිය බහුවෙලා තමයි මම ආවේ මත අර භාවනාවක් ගැන කතා කරනකොට මට මේ වුණු දෙයක් ඉඳවස්සික අත්වශයෙන් මන අපි දැන් කායයට තරකේ කියනකොටත් අපි අවිදුත් මේ නිකන් කැමිනකොට මට අපි ඒක කකුල කියන්නේ ඇවිදින ගිහිල්ලා ඉස්සේ අපිට පුළුවන් එතන දැනුමට හිත තියන්න. ඒ දැනුමට හිත තියාගෙන යනකොට තවත් දේවල් දිනු කියන්නේ ඒකට මට හු අපිට කතාව කොච්චර අපිට කතාව උහුලතන්වත් දැක්කමට කල්පනා කරා මම කල්පනා කරා මොකක්ද වුනේ ඇත්තට කිසිම දෙයක් නෙමෙයි. මේ නමුත් අපිට පුළුවන් අපි නැත්තම් අපි නරද්ද තමයි නිසයි මට මේ නෑ මෙහෙම කුසයි කියලා ඉන්නකොට වැඩ කරගෙන යනකොට පේනවා විනාශ කරගන්න
මේ විදිහට තමයි කැඩි කැඩි දැහෙන්නේ. ඔව් එහෙම ගැටියක් තියෙනවා. මම පොඩ්ඩක් මට මේ තේරුණ විදිහට අර ඉස්සෙල්ලා කියපු එකට පොඩ්ඩක් මතක් කරන්නම් හැමෝටම ප්‍රයෝජනවත් වෙන හින්දා. අපි කායගත සතිය කියලා මූලිකව කයට සිහිය පිහිටන්න පටන් ගන්නවනේ. ඒක බොහොම හොඳයි. එක එක ඉරියව්වලට ඇවිදින එකට අපි හිතමු සක්මන් භාවනාව වෙන්න පුළුවන්. ඒ සිහිය තියාගෙන ඇවිදින එක. එහෙම නැත්නම් එක එක ඉරියව්. ඒක මේ මූලික සිහිය පිහිටීම නෑ. ඒක මූලික කියන්නේ ඒක పూర్ව ප්‍රතිපදාව. ඒකට හේතුව තමයි ඔය සිහිය පිහිටන්න ධමයක් ඇහිලා තියෙන්න ඕනේ. සම්මාදිට්ඨිය අවශ්‍ය නෑ ඔය මට්ටමේදී. ඒක අපි දැන් බුදුදහම දන්න දකින්න කෙනා ගේ එතනින් ඒක නොදන්න කෙනා සිහිය පිහිටීමේ දන්න කෙනා සිහිය පිහිටීමේ අතර වෙනස තමන්ට දකින්න පුරුදු වෙන්න ඕන. පුරුදු වෙන්න කියන්නේ ඒක ඥානෙට අහුවෙන එකක්. දැන් මේ සතර ආහාරෙත් එක්කම දාන්න පුළුවන්. දැන් කය කියන එක ශරීරය කියන එකත් අර ආහාරයක් කියන එක තේරුම් ගන්න. ලෝකෙට අයිති ඕන දෙයක් දැන් කය කියන එක ගබලින් ආහාරයි. එතකොට අපිට දැන් ඇවිදිනකොට අපි හිතමු ඔන්න ඇවිදින ශරීරයක් තියෙනවා. නැත්නම් හිතගෙන ඉන්න ශරීරයක් තියෙනවා. දැන් මේ ශරීරය කියනකොට මතක තියාගන්න ඔන්න අපි ලෝකෙට අහු වුණා. ඒ කියන්නේ කය තියෙනවා කියනකොටම ලෝකෙට අහු වෙනවා. මම පිහිටලා ඉවරයි. රූපේ නිසා රසතර ආකාරයේ සක්කාය දිට්ඨියට අහු වෙනා ඉවරයි. එතකොට හැබැයි ඒ සිහිය පිහිටීම වටිනවා. සිහිය පිහිටිය නැත්නම් ඒක දන්නෙත් නැන්නේ. හරි එතන නුවණ පැත්ත තමයි අපි හදාගන්න ඕන. දැන් ඒ කය ආහාරයක් නම් අන්න අර සම්මා දිට්ඨිය තියෙන කෙනාට පේනවා මේ ශරීරයේ පිහිටීමම ඔන්න දුක කියන එක. අර සතර ආහාරෙම අතන තියෙනවා අපි අර ඔස්සේලා තුලාණි මහත්මිය මතක් කළා වගේ. දැන් මෙන්න මේ නුවණ තියෙන කෙනාට ඔන්න දුක හටගත්තා. ඒක එක එක විදිහට පේන්න පුළුවන්. සක්කාය දිට්ඨිය හටගත්තා. දුක හටගත්තා, සක්කාය දිට්ඨිය හටගත්තා. ඒ මොන පැත්තකින් හිතුවා? ඒ කියන්නේ ලෝකෙට අහු වුණා. මම පහළ වුණා සත්‍යය. ඒ සත්‍යයගේ ප්‍රවැත්ම. ඒ අන්න ඔතන දකින්න පුළුවන් නම් මම හිතනවා මේ ඉතින් ලෝකෝත්තර දර්ශනේ මතු කරගන්න පුළුවන් ඒ එතෙන්ට එන්න පුළුවන් කියලා. මේ පැත්තෙනුත් ටිකක් හිතන්න. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි අප මාචාතුනි නම් සාකච්ඡා නිවාරණ දෙකට කාලය ගත වෙනවා. නම් දැන් තුමා දැන් ප්‍රකාශ කරන කාරණා සම්බන්ධයෙන් කිසියම් කෙනෙකුට අදහස් ප්‍රශ්න තියෙනවා නම් දැන් එහෙම කතා කරමු.
එතකොට දැන් අපිට බලනකොට මම දිගට කල්පනා කරගෙන යනකොට දැක්ක මගේ හිත ඇතුළ මම ඇතුළට ගියා පිටත නෙමෙයි. ඒ යනකොට මේක දැක්කේ අන්තිමට මේක ඇරියනම් හතරලා වචනයක් කිව්වනම් ඒක ලක්මයි කාට හරි මෙබලවක් තමයි දෙන්න මොකද කියන්නේ මම හිතනද ඒකට අනිත් එක්ක හිතනද ඒක වෙනස් අනිත් එක්ක ඒක කියුවේ නැති වුණත් මම කෙනෙකුට හිතරි දෙනවා වෙනවා අර ඒ විදිහට මේ තමන් කතා කරන හැටි බැලුවම ටිකක් ප්‍රවේශමෙන් කතා කරන්න යනවා පුළුවන් තරම් අඩුවෙන් කතා කරන්න සිද්ධ වෙනවා ඒකෙන් සරණයි
ඔව් ඒක මේ ලෝකෙට අයිති පැත්ත තමයි ඉතින් අනිත් එක්ක නතරාවේද එයාගේ හිත රිදෙයිද අරෝ මේවා කතන්දර ටික අපි මේ එතනින් එහාට මේක බලන්න ඕන දැන් ඒ තමන්ගේ කය මෙහෙම තියනවා කියලා දැන ගැනීම මත ඒක මුල් කරගෙන මොනවා හරි හිතුවනම් කිව්වනම් කෙරුවනම් ඒවා අර පුද්ගලයා කරන කර්මම වෙනවා ඒක පසර යන හේතු වෙනවා ඒක කෙලින්ම දුක හරි දැන් මෙතන මේ මූලික මට්ටම තමයි අපිට ආහාරයක් හම්බ වුණා කයක් හම්බ වුණා ශරීරයක් හම්බ වුණා ඒකම ඇති මම පිළිගන්න එතකොට අන්නේ එතන තව ටිකක් ගැඹුරට බලන්න වෙනවා මේ ශරීරයේ පිහිටියේ කොහමද ඒකට මේ අර අපි කතා කරන ධර්මයේ දැක්ම අවශ්‍ය වෙනවා ඒක එක පැත්තකින් පුළුවන් ආයතන පැත්තෙන්ම බලන්න මේ වෙලාවේ ශරීරය තියනවා කියලා දැනගත්තේ කොහමද මම මේක මම හිතන කලින් දවසකත් කිව්වා අදත් අලුත් අය ඉන්නහින්දයි පරණයට පුරුදු වෙන්නයි නිකමට මෙන්න මේක පොඩ්ඩක් තත්පර දෙක තුනකට අපි කරමු දැන් S2 පියාගන්න මම S2 පියාගෙන බලන්න තමන්ගේ ශරීරය මගේ ශරීරය මේ මොහොතේ තියෙන්නේ මොන ඉරියව්වේ ශරීරේ මතක් කරනකොටම අපිට පේනවා ඉතින් හැඩය ලස්සන ඇඳගෙන ඉන්නේවා ඔළුව පීරලා තියෙන හැටි අරමන ශරීරම එක්ක හොඳට පේනවා. දැන් ඇස්තරලා බලන්න ඔන්න අපිට ශරීරේ හම්බ වුණා. කය හම්බ වුණා. මේ ශරීරේ හම්බ වුණේ කොහොමද? මේ විලාගේ ඇස් දෙක පියාගෙන බලද්දී ඔය ශරීරේ කොහාටද පෙනුනේ? ඇස් දෙකට වෙන්න නම් බෑනේ ඇස් දෙක පියාගෙන හිටිය හින්දා. හැබැයි හොඳ ලස්සන ශරීරයක් පෙනුණා. කොහාටද පෙනුනේ? ඔබට පැහැදිලි වෙයි ඒක මනසටයි පෙනුනේ කියන්නේ. මනසට පෙනුනා එක්ක මන ධර්ම මනෝ විඥාන එහෙම නැත්නම් මනෝ සංචේතනාව. මොකකින් හරි ඒක ශ්‍රේණි කරගන්න පුළුවන් දැනට හිතන්න. හිත මොනව හරි දැනගත්තා ශරීරයක් ගැන දැනගත්තා. එතකොට අපි විශ්වාස කළේ ඔක හිත දැනගත්තු දෙයක් කියලාද එළියේ තියෙන එකක් කියලාද? භෞතික ශරීරයක් කියලාද නැත්නම් හිතට පෙනුන. හිතට පෙනුන කියන්නේ හීනයක් දැක්කා වගේ වැඩන්නේ. දැන් තමන්ගේ හිතට පෙනුන එක වෙන කාටවත් තේින්නේ නැහනේ. ඒ කියන්නේ ඒ දැන් දැක්කේ හීනයක් නේද? හිතෙන් හදපු දේ හිත දැක්කා නේද? ඒක අපිට අල්ලන්න පුළුවන් ශරීරෙක ඔය පෙනුනේ. දැන් මොනින් බලනකොට පේයි භෞතික ශරීරෙ නෙවෙයි. හිතෙන් හදපු දේක් හිත දැනගත්තා. ඔන්න ඔක තමයි අර මනෝ සංකේතනාව. කියන්නේ ඒ ඒක නොදන්න කමට නේද අපි භෞතික ශරීරයක් පිළිගත්. ඒක තමයි එක අතකින් මේ කබලින්ක ආහාර මේ වචන එහෙමම දාගන්න එපා මම මේ පොඩි අදහසක් ගන්න කියන්නේ. එතන ඊළඟට පස්සය සුද්ධ විලා කියලා තියි පස්ස ආහාරෙත් තියෙනවා විඥානෙකින් නේද ඔය දැනගත්තේ. විඥාන ආහාරෙත් තියෙනවා. මේ ආහාර හතර බුදුහාමුදුරුවෝ දකින්න කිව්වේ කොහොමද? එතන පුතාගේ මස් කනවා වගේ තමන්ගේම හැම ගහගත්තා වගේ ඊළඟට ගිනි ගොඩට අල්ලු කරගෙන ඇදගෙන යනවා තමන්. එහෙම නැත්නම් පුල් 300 පාරක් කනිනවා. එහෙම පෙන්ුණාද? මම හිතන්නේ එහෙම පෙන්ුණා කියලා. ලස්සන ශරීරයක් හොඳට තියෙනවා කියලා තමයි පෙන්ුනේ. එතකොට බලන්න අපි ඉන්න තත්ත්වෙයි දහමයි අතර පරතරය. අන්නවක දකින්න පුළුවන් නම් දැන් තමන්ට යෝනිසෝ මනසිකාරය කරන්න අවස්ථාව තියෙනවා දහම දකින්න. පෙරවන් සරණයි.
සාදු සාදු සාදු. පෙරවන් සරණයි මහජතුනි. මම හිතන්නේ අපිට සාකච්ඡා නිමා කරන්න කාලය නම් හරි. විශේෂයෙන්ම උතුමා දැන් මතක් කරපු මේ ධර්ම කාණ්ඩයන් සම්බන්ධ කරගෙන මම ලබන සතියේ සාකච්ඡාවට මේ ඔබතුමා මේ ආතල් සාකච්ඡා ගෙනියන බලාපොරොත්තු වෙනවා. සුදුසු නම් සම්බන්ධ කරගන්න කියලා යෝජනා කරන කැමති කොහොමද මම කියලා දැන් කතා කරපු කොටස සම්බන්ධ කියලා සංකරණ අපසන් කරෝති කියලා ඒ කොටස ගැන පොඩක් කතා කරන්න පුළුවන් වේවි. මේ කොටසත් එක්ක සම්බන්ධ කරගත්තොත් කියලා ඉන්න ප්‍රොසෙස් එක පුළුවන් නම් ඉතින් පොඩක් කතා කරමු අපි. මොකද ඒක අපිට දෙකක් තියෙනවනේ. සකස් කරපු දෙයක් නැවත සකස් කරනවා වගේ අර්ථයෙන් අපි ඒක තේරුම් අරගෙන තියෙන්නේ. ඒතර මේ සකස් වෙලා තියෙන දෙයක් අපි දකිනකොට සකස් වෙලා තියෙන දෙයක් නැවත සකස් කරගත්තා කියන අර්ථය එහෙනම් මොකද ඉස්සර සකස් වුණේ මොකද පස්සේ සකස් වුණේ කියන කාරණා ගැන පොඩ්ඩක් අපි පරිදි දැස කල්පනා කරා. ඒක අපි කියලා කියන්නේ මම වාක්‍යෙදිග ඉතින් එතකොට මම පෙර කවදාවත් හිතන් හිටපු දෙකේ රිවර්ස් එකයි දෙ සිදුවෙන්නේ කියලා වගේ දැන් කල්පනා වෙනවා. ඉතින් ඔබතුමා දැන් කියන දෙයටත් මට එතෙන්දී වගේ මනස ගියා. ඒ නිසා මම ඒ කියන්නේ වැඩිපුර විශ්ව කියන්නේ නැතුව මේ ඔබතුමින ගල්ගන් මිත්‍රයන් බොහෝ ධර්ම කරණා දන්න යමුලෙක් බලන බව පේන නිසා උසාවියක් වශයෙන් ඒ ගැන කතා කරන්නත් කියලා ඉල්ලා සිටන ලබන සතියේ. එහෙමනම් අපි අද දවසේදී සාකච්ඡා මේ දෙට නිමා කරමු. මම මේ රැස්ව සිටින සියලුම දෙනා වෙනුවෙන් ඒ වගේම මම දන්නවා මේ පරිගත වූ දේශනාවන් බොහෝ අය ශ්‍රවණය කරා විසි කාලයේදී ඉතාමත් ගැඹුරු ධර්ම කොටස් ඉස්මතු කරලා දෙනවා මාචාර්යතුමා. විශේෂයෙන්ම විවිධ විදිහට අහන්න ලැබෙන දේවල් නැවත අපිට හිතන්න අවකාශයක් සැලසලා දෙනවා. සමාන දේවල් අපි මේ අද කතා කරපු දේවල් සමහරවිට අපි මොන දවසක වෙනත් දෙයක් කියලා කල්පනා කරાવી නම් ඒකට කමන්නේ නැහැ මේකින් අපිට මම හිතන්නේ මානසික විරුද්ධ කළ දෙන එකයි සිද්ධ වෙන විශේෂයෙන්ම බොහොම වැදගත් ඉතින් ඒ කරා උතුම් ධර්ම දානමය පුණ්‍ය ක්‍රියාව හේතුවෙන් ඒ වගේම අපි මේ ධර්ම ශ්‍රවණය කරලා ධර්ම සාකච්ඡා කළා ඒ සියලු කුසල් දෙයින් ඔබතුමා ප්‍රාර්ථනා කරන බෝධියකින් ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ පූර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට ඒ සියලු කුසලයන් හේතුවක් වේවායි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනා කරමින් අද දවසේ දිසා දැක්වා අපි නිමා කරනවා. හැම දිනකටම තෙරුවන් සරණයි.
අදයි අපි මේ අවස්ථාව ලබා දුන්නා ඒ දරුවත් මහත්මයාටත් ඉතින් මේ පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝගී භාවය ලැබිලා ඉක්මන් ධර්ම අවබෝධය ලබා ගන්න පිණිසම මේ පින් හේතු වාසනා වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු තෙරුවන් සරණයි.
සාදු.